දර්ශනය තුළදී එකම චිත්‍රයක් දකිනවා යන්නේ අදහස දකින රූප ධාතු රූප ධාතු සමූහයකින් සෑදුණු දෙයක් පමණක් නිසාද? දෙහි හට ගන්න සංඥාසකරගෙන අවබෝධය.
මේකේ ප්‍රශ්නය තියෙනවා දර්ශනය තුළදී එකම චිත්‍රයක් දකිනවා යන්නේ අදහස දකින රූප ධාතු සමූහයක් සමූහයකින් සෑදුණු දෙයක් නිසාද පමණක් නිසාද? නැත්නම් හිතේ හට ගන්න සංඥා සංකාර ගැන අවබෝධින් ගැනීම නිසාද කියලා. ඇත්තටම රූප ධාතු සමූහයක් නැහැ. එකම රූපයයි තියෙන්නේ මෙන්න බලනකොට. ඒ කියන්නේ අපි කියමු දැන් ඇහැට අපිට රූපයක් පෙනෙනකොට පෙන්න දෙයට උදේ යටින් තියෙන පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුව තියෙන තැනක රූප කලාප කලාප වශයෙන් තියෙන්නේ. එහෙම තියෙන තැනක ඔක්කොම එකට අරලා එකම එක චිත්‍රයක් විතරක් හදලා දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මෙහෙම බලුවාම එකම එක දර්ශනයක් වෙන මේ දර්ශනය ෆොටෝ එකක් ගැහුවොත් එකම ෆොටෝ එකක් වෙන්නේ කොහොමද? අන්න ඒ වගේ එකම ෆොටෝ එකක් විතරයි මේ පෙනෙන එකේ තියෙන්නේ. එතකොට ඒකට මේ සංඥා සංකාරයන්ගේ අවබෝධයෙන් බලන්න අපිට බෑ. සංඥා සංකාර ටික වැය වෙලා තමයි වේදනා සංඥා සංකාර විඥාන ටික වැය වෙලා තමයි අපිට මේ රූපයක් පෙන්වන්නේ. ඇත්තටම රූපයක් පෙන්වනවා කියන එකේ අදහස තියෙන්නේ ස්පර්ශය නිසා අපිට රූප සංඥාවක් හම්බ නැවෙන්නේ. නමුත් ඒක අද අපිට රූප සංඥාවක් කියන කාරණාවයි නැහැ. මොකද ඒකට හේතුව අපිට කාම භූමිය කියලා කියන රූපේටයි සිත යොමු වෙන්නේ. ඒ නිසා ඇහැ ගැටෙන්නේ රූපේ, රූපේ ගැටෙන්නේ ඇහැ. ඒ ස්පර්ශ නිසා හටගන්න සිතේ රූපය නිසාම රූපයේ විදිහටම සංඥාවක් පහළ වෙනවා. ඒතකොට රූපයයි රූප සංඥාවයි එකම විදිහ. එතකොට නාම ධර්ම අද අපිට හම්බ වෙන්නේ නැහැ. අද අපිට හම්බ වෙන්නේ රූපයක් විතරයි. එතකොට ඒකෙදී රූප කලාප නැහැ. මේ තෙන චිත්‍රය තුල රූප කලාප බලන්න පුළුවන්කමක් නැහැ. මම කිව්වේ අර දවසක් ගෙසරේ ආවම මතකද මම අර ඇහැට පෙනෙන රූපේ ඇත්ත ඇහැට පෙනෙන රූපේ ඇත්ත පෙනෙනවා අර වතුරකට වැටුණු ඡායාවකට උපමා කළා. දැන් වතුරකට ඡායාවක් වැටලා තිබුණොත් වතුරේ තියෙන ඡායාව දිහා බලන්න හොඳට ලංගපාත තියෙන ගහක් හරි ගොඩනැගිල්ලක ඡායාවක් වතුරේ වැටලා තිබුණොත් වතුරේ නම් රූප කලාප බලන්න පුළුවන් වෙයි. එතකොට ඒව වෙන් කරන්න පුළුවන් වෙයි. අපි කියමු ඒක ඇතුලේ රූප කලාව දිදි දිදි යනවා බලන්න පුළුවන් වෙයි. නම් වතුරේ පතිත වෙලා පවතින ඡායාවක රූප කලාප තියෙනවද? ඡායාවේ රූප කලාප බලන්න පුළුවන්ද? ඡායාව ඇතුළත. එතකොට දැන් ඡායාවේ අනිත්‍ය බලනවා අපිට කොහොමද අනිත්‍ය බලන්නේ? ඡායාව ඇතුළේ පුළුවන්ද වෙනස් වීම බලන්න? විපරණාමයක් බලන්න පුළුවන්ද? වතුර නම් කිව්වා කි ඔක්සිජන් සහ හයිඩ්‍රජන් එකතු වෙලා හැදිලා තියෙන්නේ කියලා. ඒ වගේම වෙනකොට වතුර නැති වෙනවද කියලා හරි බලන්න පුළුවන්. එතකොට දැන් ඡායාවේ විදිමිදි යනවත් බලන්න පුළුවන්ද? නැහැ. ඡායාව යනිත් බලන්න තියෙන්නේ ඡායාව වැටිච්ච හේතුව ගහ හරි ගොඩනැගිල්ල හරි නිසා ඡායාව වැටුණු ඒ හේතුව නැතිරොත් නැතිනවා කියලා විතරයි බලන්න පුළුවන් නේ. එතකොට හැම වෙලේම අනිත්‍ය බලන්න ඒ පෙනෙන්දෙන් පෙනෙදී ඇති වෙච්ච හේතු ටික බලලා අනිත්‍ය බලන්න වෙන්නේ. එතකොට පේන දේ අල්ලන්න කියලා අපි අත දැම්මොත් අත ජලයේ හැපෙනවා මිසක පේන දේ අහුවෙන්නේ නැහැ. ඒ වගේම චිත්‍රය කියන්නේ මහ භූත මත පදිත වෙච්ච පෙනීම මාත්‍රයක් කරයි. මේ පෙනෙන දේ අනිත්‍ය බලන්න කවදාවත් බැහැ. මේ රූප කලාව කිඳි කිඳි යනවා කියලා හෝ වෙනස් වෙනවා කියලා හෝ කෙරවලට එනකොට එහෙම බලන්න බැහැ. මොකද අපි කියමු වතුරේ පතිත වෙලා තියෙන ඡායාවෙන් නම් අපිට තණ්හාව ඇති වෙන්නේ. වතුරේ අනිත්‍යකම වතුරේ රූප කලාප බැලුවා කියලා අපේ තණ්හාව නැති වෙනවද? වතුරේ වැටලා තියෙන ඡායාවට නම් අපිට තණ්හාව තියෙන්නේ. ඒ තණ්හාව නැති වෙන ඡායාවේ අනිත්‍ය දැක්කොත් මිසක වතුරේ රූප කලාප බැලුවා කියලා ඡායාව නැති වෙනවද? නැහැ. මේ කෙනෙන දෙයට නම් අපිට තණ්හාව ඇති වෙන්නේ රූප තණ්හාව. මහ භූතයන්ගේ රූප කලා පොළ විපරිණාමය බැලුවා කියලා තණ්හාව නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ තණ්හාව නැති වෙන්නේ නැහැ කියලා කිව්වේ රළු මට්ටමේදී තණ්හාවේ අනුභවක් තියෙනවා. නමුත් අවිද්‍යාව නිසා එහෙම විතර. ඉතින් කෙරවලට එනකොට අපිට මුත්තටම පැහැදිලි වෙන්න ඕනේ මේ පෙනෙන දේ ඇහැට පෙනෙනවා මිසක කිසිම ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්කමක් නැති මට්ටමට යනකම් මේ රූපය පිළිබඳ පැහැදිලි වෙනවා. පෙනෙන දේ අල්ලන්න කියලා අත දැම්මොත් අත හැපෙන්නේ පටන් ධාතුවේ. හැපෙනකොටම අපේ දිහනෝන මේ ස්පර්ශයට එන්න ඕනේ. එතකොට කය පොට්ටම්පයක් නිසා මේ ස්පර්ශයෙන් මිසක පෙනෙන දේ නිසා නෙමෙයි. අපේ ස්පර්ශ කරන දේ කවදාවත් පෙන්ලා නැහැ. පෙනෙන දේ ස්පර්ශ කරලා නැහැ. දැන් මේ හැමෝම හිතාගෙන ඉන්නේ මේ පෙනෙන ශාලාව ඇතුලේ ඉන්නේ කියලා නේ. ඔයගොල්ලෝ දන්නවද අපිට පේන දේ තුල අපි ඉඳලා නැහැ, අපි ඉන්න තැන පේන්නේ නැහැ කියලා දන්නේ නැහැ නේ. ඒකයි දැන් බුදුම රහතන් වහන්සේ ස්පර්ශ ආයතන හැමම මිදිලා නැතිනම් ඉඳගෙන හිටගෙන ඇවිදින නිදා ගන්න හතරේ දේව මිදිලා ඉන්නවා කියලා කියන්නේ ඒ නිසයි. ඉතින් ඇත්තටම අපිට පෙනෙන දේ නිසා මේ සීත උෂ්ණ වගේ දේවල් වලින් අපි ආවරණය වෙලත් නැහැ. පෙනෙන දේකින් ඉන්න තැනට ඉන්න දේට කිසිම සම්බන්ධයක් නැහැ. අපි ඉන්න තැන කවදාවත් පේන්නේ නැහැ. දැන් උපතින්ම අන්ධ කෙනෙක් හිටියොත් එයාට මේ උගලන්ට පේන රූප සතහ මේවා පෙනේද? පේන්නේ. නමුත් එළියට වඩා සීතල නොවන බව නැත්තම් රස්නේ නොදැනෙන බව වගේ කයට දැනෙන දේවල් ටික දැනේ නේද? එතකොට ඒ මොකද පටි සතර මහා ධාතුවෙන් අවකාශය ආවරණය වෙලා තියෙන නිසා. ඒ කායට දැනෙන හැඟීම් වෙනස්කම දැනෙන්නේ මහ භූත ටික නිසා මිසක පෙනෙන දේ හින්ද නෙමෙයි. අපි ගොඩාක් දුරට මහන්සි වෙන්නේ අද දවසේදී පෙනෙන දේ නිසා. දැන් ගයක් වුණත් පරිහරණය කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ සේනාසනයක් පරිහරණය කරන පමණ දැනට සීතල නැසීම පිණිස, උෂ්ණ නැසීම පිණිස, මෙසේ මදුරු අවසුනම් ආදී ස්පර්ශයෙන් ගෙමින් ස්පර්ශ නොවීම පිණිස කියලා. එතකොට ඒකේ ලස්සන හැඩතල ඒව අවශ්‍ය නැහැ. නමුත් අපි දොරවල් වලට අපිට සීත උෂ්ණ නැසීම පිණිස අවශ්‍ය දොරක් දාන්න කිව්වොත් පොඩි ගන්න යයි. සමහර විට දැන් අපි කරන්නේ බලන් ලස්සනට දාන්නේ කැටයන් කරලා කැටයන් කපලා ඒක ලියවලක් එහෙම දාලා එතකොට එහෙම දැම්මා කියලා චිත්‍රය විතරයකින් චුට්ටක්වත් මේ තමන්ට රැකවරණයක් ලැබිලා නැහැ. දොරක් කියන එකකින් අවශ්‍ය කාරණාව වෙලා තියෙනවා. ඔය කැටේම තිබුණත් නැතත් කැටේම එතකොට ගෙයක් වහලයක් ගහනවා කියන එකකින් කෙරෙන්න ඕන කාරණාව වෙලා තියෙනවා. ඒකට චිත්‍රයක් ඇඳත් නැතත් මම මතක් කළේ මේ දර්ශනාත්මක පැත්තට එනකොට අපේ හිතනවට වඩා ගොඩාක් වෙනස් යථාර්ථය. එතකොට සිතිරි විදිහට හම්බ වෙන්නේ නිකම් ඒ කියන්නේ එකම එක චිත්‍රයක් විතරයි. කියන්නේ සංඥාවක් විතරයි තියෙන රූප සංඥාවක් කියලා ඒක වෙන් කරන්න බෑ එකටම තියෙන. ඒක තුල අපෝ වෙන් කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මේ ස්පර්ශ නිසා මේ රූපය කියන කැපෙන ස්පර්ශ නැතිරෝ නැතිනෝ කියන මට්ටමේ අවබෝධයක් දකින මට්ටමට සම්පූර්ණම ඇති. ඒ කියන්නේ අපිට අවශ්‍යයි දකින්න පෙර මේ වස්තු මෙහෙම මේ දර්ශනේ තිබුණා නෙමෙයි දකින වෙලාවේදිත් මේක උපද්දවාගෙන හදාගෙන බලන්නේ පැත්තකට ගියාම ඉතුරු නැතුම නැති වෙනවා කියලා. අර මම කියන කන්නාඩීට වැටෙන උපමාව වගේ දැන් බලන්න වීදුරුව නම් ඡායාවක් පතිත වෙන්න පුළුවන් හේතු එතන තිබුණා. වීදුරුව හැමතරකම ඡායාවක් වැටෙන්න නැත්තම් තිබුණනේ නේ. ඒ වගේ ඇහැ ඉදිරි පිටට හම්බ වෙනකොට මහ භූත ටිකේ මෙහෙම රූපයක් පහල කරලා දෙන්න පුළුවන් හේතුව තියෙනවා මෙතන. ඒකයි ඇහැ විතරක් තිබුණට හරියන්නේ නැහැ. පටිආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන එකේදී මහ භූතයන්ගේ තියෙන වර්ණ සංඝටක ටික උදුරලා අරගෙන තමයි එහෙම මෙහෙම රූපයක් හදලා පෙන්වන්නේ අපිට. එතකොට හදලා පෙන්වන්නේ මොන රූපයක්? ඔක්කොම ඔකර කියන ආරම්මන ගණය කියලා. හැබැයි ආරම්මු වේගින් අපි පෙනෙන ඇහෙන දේවල් වලට එකට බඳින එක මේ ඔය කන්නාඩියක තියෙන ඡායාවක් දිහා බලන්න ඒකේ කොටස් කොටස් වශයෙන් රූප කලාප වෙන් වෙන් වශයෙන් හම්බ වෙන්නේ නැහැ. වෙන් වෙන් වශයෙන් අපිට රූප ගොඩාක් හම්බ වෙනවා අවිද්‍යාවට. නමුත් කෙරවලට ගියාම එකම සටහනක් විතරයි. කන්නාඩියක් ඉස්සරහට යන්නේ ඉස්සලා තිබ්බා නෙමෙයි. කන්නාඩියක් අහකට ගියොත් තියෙනව නෙමෙයි. හම්බ වෙන වෙලාවෙදිත් උපද්දවාගෙනයි පරිහරණය කරන්නේ. තියෙන එකක් පරිහරණය කරන්නේ. එතකොට ඒ වගේ අපිට යම් දවසක ලෝකෝත්තර දර්ශනය කියලා කියන්නේ යම් කිංචි සම්බේධම සම්බන්ධ නිරෝධම යම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තර සියල්ල නිරුද්ධ වෙනවා කියන්නේ. දකින්නහන හැම දෙයක්ම. එතකොට දකින දේ නෝනෝනේ අපිට මොකද්ද? දකින්න පෙර තිබ්බත් නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනත් නෙමෙයි, අවස්ථාවට උපදවාගෙනයි පරිහරණය කරන්නේ කියන නෝන තියෙනවා. එතෙන්ට එනකම්ම මනස අපි ගන්න ඕනේ. දැන් ඇත්තටම දකින දේ ඉතුරු නැතුවම නැති වෙනවා. අපි ආයතන කුසල නැතිකම තියෙන ආයතනයන්ගේ දක්ෂ නැතිකම. මේ ඔගලන්ට මම අර කිව්වේ අපිට වෙලා තියෙන්නේ යමක් දකිනකොට අහකට ඇහැ අහකට ගන්නවත් එක්කම පෙනෙන දේ තිතුර නැතුව නිරුද්ධ වෙනවා. ඒ පෙනෙන රූප නිමිත්ත එහෙමම අල්ලගෙන උපදින මනෝ විඥාණයට ආපහු අපි රැවටෙනවා දැකපු එකයි කියලා. අපි හිත සමාධි කරලා තිබ්බනම් අපි මනසට රැවටෙන්නේ දැකපු එක කියලා. දැන් අපිට කවදාවත් අපේ පිටිපස්ස පැත්ත පේනවද? පේන්නේ. පිටිපස්ස පැත්ත දැකලත් නෑ කවදාවත් අපිට. අපිට ඉදිරියට විතරයි පේන්නේ. පහුවෙන පහුවෙන හැම එකක්ම මැකිලා 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 යනවා. නිරුද්ධ වෙලාම යනවා. නමුත් මනෝ විඥාණයෙන් අඩුව පුරෝණයෙන්ද අපිට පේන්නේ. අද අපිට පෙනෙන දේ මැකිලා යනවා කියලා දැක්කොත් අපි බය වෙයි. අර මම දවසක් කතාවක් කිව්වේ මතකයි නේද? මේ එක්තරා රජ කෙනෙකුයි පුරෝහිත බමුණයි කාන්තාරේ එමෙතිවරු කාන්තාරේ ගමනක් යනවා. යනකොට ඉස්සරහෙන් හරි ලස්සන ගස් කොළන් වලින් හෙවන වෙච්ච ලස්සන පාරක් තියෙනවා. එතකොට පුරෝහිත බමුණා අහන රජතුමාගෙන් රජතුමනි ඉස්සරහ පාරවල් දෙකක් තියෙනවා. එකක් තියෙනවා ගස් කොළන් වලින් ආවරණය වෙච්ච බොහොම දැකපු කණු ප්‍රේමනාව පාරකුත් තියෙනවා කර්කස පාරකුත් තියෙන මේ දෙකෙන් අපි කෝකෙන් දෙන්නේ කියලා. ඔය කස්කුලන් තියෙන ප්‍රේමනාව වහරට හරවන්න කියන එක යන් කියනවා. එයානවා දැන්. දැන් රජතුමාදී කට්ටිය ඉස්සරහා යන්නේ. ඉස්සරහා බලන්නේ නැහැ. පිටිපස්සෙ ඉන්න කට්ටියට පේනවා ඉදිරියෙන් පාර පේනවා. පහුවෙන පහුවෙන ටික පාර නැහැ. පාර ගොඩ රැගෙන මොකොත් නැහැ. ඉතරහෙන් ගස් කොළන් පාරවල් පේනවා. පහුවෙන පහුවෙන ටික නැහැ. ඊට පස්සේ ඔක්කොමල බය වෙනවා අපි මේ නපුරු රාක්ෂයෙකුගේ මායාවකට අහුවෙලා මෙහෙමයි කියලා. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා 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 එක්තරා විමානයකට තමයි වැටෙන්නේ. ඒගොල්ලන්ගේ ඒ විමානයේ අධික්‍රෝහිත විමන් දේවතාව තමයි මේ පාරම අවලලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ හෙට ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ එයා ඉතින් ගොඩාක් කාරණා කියනවා. මනුස්ස ලෝකේ ඉන්නකොට ජීවත් වෙච්ච හැටි. එයා තව ටික දවසක් මේ විමානේ ඉන්නේ ඉතින් චුත වෙලා ඊට පස්සේ අපාය නැහැටි. ඒකට කරුණු මනුස්ස ලෝකෙට ගිහිල්ලා කුසල කරන්න එපා, කුසල ධර්ම කරන්න කියලා මනුස්සයන්ට කියන්න, දන් දෙන්න මෙහෙමයි කියලා ගොඩාක් කාරණා කියනවා. මට මතක අංකුර රජුරුවන්ට වගේ. ඊට පස්සේ තමයි අංකුර රජුරුව අවුරුදු 20000ක් කල් දන්සල් කළා අවුරුදු 20000ක් දන් දෙනවා. ඒක අහලා ඇවිල්ලා. ඊට පස්සේ දැන් මම මතක් කළේ ඇත්තටම ලෝකේ අපිට ලැබිලා තියෙන්නේ ඕගොල්ලෝ පාරයද්දිත් ওই සිද්ධියමයි වෙන්නේ. අපි පාරයද්දිත් ඔහොමයි වෙන්නේ. ඉදිරියෙන් ඉදිරියෙන් අපිට පාර ලැබෙනවා, හම්බ වෙනවා, පහුවෙන ටික මැකිලා යනවා, නිරුද්ධ වෙනවා. නමුත් පහුවෙන ටික මනෝ විඥාණයෙන් අපිට පුරවලා දෙනවා තියෙනවා කියලා. ඒ හින්දා අපිට ඒක නැති වෙච්ච බව පේන්නේ නැති හින්දා බය නැතු ඉන්නවා. එතකොට බැරි වෙලා ඔගොල්ලෝ සමාධිගත මනස විදර්ශනාව ඕනේ ඕනම සමතයකට මේ මට්ටම ප්‍රකටයි. හොඳ චිත්ත සමාධියක් ඇති කරගෙන යන්න. ඊට ඔබලා ඉස්සරහා විතරයි පේන්නේ, පිටිපස්සෙ පැත්ත ගැන නිමිති බැලුවට පේන්නේ නැහැ. නිමිති නැහැ. ආපහු හැරුණොත් පේනවා. එතකොට හැම වෙලාවෙම ඉස්සරහා විතරයි පේන්නේ. දැන් ඔගලන්ට මේ පේන්නේ ඔගලන්ගේ ඉස්සරහා පැත්ත. පිටිපස්ස පැත්ත පේන්නේ. ඔගලෝ අහෝ අනිත් පැත්ත හැරුණා. මේ පිටිපස්ස පැත්ත නෙමෙයි. ඒ දැන් ආයෙත් ඉස්සරහා පැත්ත පේන්නේ ඔගලන්ට. හැම වෙලෙම ඉස්සරහා, ඒ කියන්නේ තමන් දැන් මේ පැත්තට හැරුණාම දැන් තමන් ඉස්සරහට තෝයි පැත්ත. ඒ පැත්ත. එතකොට මේ පැත්ත ඉන්නකොට දැන් පිටිපස්ස පැත්තේ කට්ටියක් ඉන්නවා, මෙහෙම දේවල් තියෙනවා කියන එක මනෝමයෙන් පුරවලා තියෙනවා. අනිත් පැත්ත හැරෙනකොට කලින් දැකපු මේ පැත්ත දැකපු රූප ඡායාව සංඥාව නිරුද්ධ වෙනවා. නමුත් ඒක මනෝමයෙන් පුරවලා මම මේ පිටිපස්සේ මෙහෙම මෙහෙම දේවල් තියාගෙන ඉන්නේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ මේ දෙපැත්ත කියන එකක් නැහැ හිතින්නේ මේ ලෝකෝත්තර දර්ශනයකට එනකොට. එතකොට මේ ඒකෙදි එකම රූප නිමිත්තක් කරලා එහෙම වෙන්නේ මොකද? උපාදාය රූපයක් පරිහරණය කරන නිසා.
ස්පර්ශ ආයතන එක විඥානය උපදින හැටි පැහැදිලි කරලා දෙන්න කියලා තියෙනවා. ස්පර්ශ ආයතනය කියලා කියනකොට ස්පර්ශ ආයතනය කියන නමින් නම් කළොත් 아무තේ විඥානයක ඉපදීමක් පෙන්වන්න බෑ. ආයතන විතරක් කිව්වොත් ඇහැ පෙන්වන්න පුළුවන්, රූපේ පුළුවන් පෙන්වන්න පුළුවන්. ස්පර්ශ ආයතනය කියනකොට ඇහත් රූපය දෙන්න ගැටීම නිසා චක්කු විඥානේ ඉපදිලා ස්පර්ශය ඇති වෙච්ච ආයතනයයි කියන්නේ. ඒකට ස්පර්ශ ආයතනය කියලා කියන්නේ. එහෙම නැතිනම් ඇහැටයි රූපටයි කියන ස්පර්ශය ඇති කරන්න පුළුවන් හින්දා ආයතනයක්. ස්පර්ශය කියන කාරණාව යම් වෙලාවකදී හැදෙන්නම ඇහත් රූපය දෙන්න තියෙන තැනක ඇති වෙන සිටේ. හැම වෙලාවෙම ඇහැ සවිඥානකයි විඥානේ සහිතයි. විඥානේ සහිත ඇහැට තමයි රූප ගැටෙන්නේ. එතකොට ඒ සිත ඇසුරු ඇහැ ඇසුරු කර කර ඉන්න සිතට ඒ ස්පර්ශ වෙන කම දැනෙනවා. ඒකට තමයි පස්සේ කියලා කියන්නේ. ඒක සිතේ ඇති වෙන ගතියක්. දැන් අපි මේ වීදුරුවට මේසෙට අත තියාගෙන හිටියොත් කවුරු හරි කෙනෙක් මේසෙට තට්ටු කළොත් ඒකේ විතරන ගතිය අපිට දැනෙනවනේ. ඒ වගේ හිත යොමු කරලා තියෙන්නේ චක්කු ප්‍රසාදයට, හිත ඇසුරු වෙන්නේ චක්කු ප්‍රසාදේ. තින්න සංගති පසු කියන්නේ ඒ ඇහැට රූපයක් ගැටෙනකොට ගැටෙන බව ඒ හිතේ තියෙන වේදනා සංඥා කියන ධර්මතා උපදින ඒ ගැටෙන ගතියට අනුව ඒ ධර්මතා ටික සිතෙන් දැනගන්නවා. ඒක තමයි චක්කු විඥානය කියලා කියන්නේ. ස්පර්ශ ආයතනයක් කියනකොට ඇහත් රූපයක් තියෙන තැනක ඒ දෙන ගැටීම නිසා සිත ඊට අනුගතව උපදිනවා. එතකොට ස්පර්ශය. ස්පර්ශය වෙන්න කාරණා තුනක් අවශ්‍යමයි. මෙතනදී
ස්පර්ශ ආයතන පහ ශූන්‍ය කරගන්න මනස උපකාරී කරගත්තත් මන ආයතනේ ශූන්‍ය කරගන්න උපකාරවන්නේ කොහොමද?
ස්පර්ශ ආයතන හය ශූන්‍ය කරගන්න මනස උපකාරී කරගත්තත් මනස ශූන්‍ය කරගන්න මොකද්ද කළ යුත්තේ කියලා අහලා තියෙනවා. දැන් ස්පර්ශ ආයතන හය ශූන්‍ය වුණේ කොහොමද? ස්පර්ශ ආයතන පහ අපි දැක්කා. ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටිකට ගැටිලා හම්බ වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු හම්බ වෙද්දී අපේ මනස ඒ බාහිර රූප ආයතන ශබ්ද ආයතනට අනුගත නොකොට තබා ගන්න එක තමයි අර ධර්මයේ ශුන්‍යතාවයේ අපේ මනස තුල ලැබෙන හේතුව. මනසින් කරන්න තියෙන දේ මොකද්ද? ධම්ම ආයතනයට අනුගත නොවීම එක. ඒ කියන්නේ සිතින් සිතවිල්ල සිහි කළොත් ඒක දැනගත්ත හැකි. දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒක ධම්ම ආයතනයට තියන්න එපා. ඒක ධම්ම ආයතනයට තිබ්බොත් තේරෙන එක තමයි ඔයගොල්ලන්ට හැමදාම වෙන්නේ. උතන තමයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. එක තැනකින් මේ ආයතන පහ අසුන්‍ය වෙලා තියෙන්නේ, මන ආයතනේ අසුන්‍ය වෙලා තියෙන්නේ එක කාරණාවෙන්, ආයතන හයම ශුන්‍යතාවයට පත් වෙන්නේ එක කාරණාවෙන්. මොකද මනසින් ධර්මාරම්මණයක් උපදලා ඒක දැනගන්නකොට ඔගොල්ලෝ බැහැර තියෙන ගෙදර කියලා හිතුවට ඒ මනසින් ධම්මායතන අනුව ඉහිලා තියෙන ධම්මායතනේ ඇත්තලා මනසින් උපන්න ධර්මාරම්මණය දකින්නේ කියන කාරණාව මනෝමින් සිහි කරනකොට මනසින් උපන්න ධර්මාරම්මණයමයි දැනගන්නේ කියන කාරණාව වෙනකොට මනස ශුන්‍ය වෙලා ඒ ධර්මාරම්මණ ඇත්ත නෙමෙයි. එලා ස්පර්ශ ආයතන හයම එකවරමයි ශුන්‍යතාවයකටපත් වෙන්නේ. තේරුණාද මම කියන්නේ? ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හය, ඒ කියන්නේ අපි දැක්කා දැන් ඇහැට පෙනෙනකොට සිතේ ඇති වෙන ගතිය රූපෙට යොමු කරනකොට රූපෙ කෙනෙක් දෙයක් කෙනෙක් පේනවනේ. ඒ වගේ මනසෙන් උපන්න ධර්මාරම්මණයෙන් දැනගන්නකොට ඒ දැනගැනෙන ධර්මාරම්මණයට මෙනෙහි කළොත් ඔයගලන්ට දරුවා මතක් වුණා, ගෙදර මතක් වුණා කියලා හම්බ වෙයි. අරමුණු ඕකට කියනවා විභූතාරම්මන අවිභූතාරම්මන කියලා දෙකක් තියෙනවා මනෝවිඥානේ. දැන් මේ පෙනෙන මට්ටම අවිභූතාරම්මන ආරම්මණය මිදිර නැතුව ආරම්මණය තුලදීම මනෝවිඥානේ ආරම්මණයට පරිතරලා තියෙනවා මේ රූපාරම්මණය. විභූතාරම්මන කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වෙච්ච අරමුණක් අල්ලගෙන මනස උපදිනකොට. එතකොට මනසින් අපි කියමු දරුවා කියලා සිහි කළා. සිහි කරපු දේ දැනගත්තා. නමුත් මනසින් සිහි කරපු ධර්මාරම්මණයන් දැනගත්තේ කියන කාරණාව වෙනකොට ධම්මායතන යනු යන්නේ නැහැ අපි. ඇත්ත වෙන්නේ නැහැ. ඒකෙන්ම මනස ශුන්‍ය වෙනවා. නමුත් මනසේ අසඤ්ඤතාවයේ හැදෙන්නේ මොකද්ද? මනසින් ධර්මාරම්මණය සිහි කරගන්නකොට මනසින් ධර්මාරම්මණය සිහි කරගත්තා කියන කාරණාව දන්නේ නැතුව දරුව මතක් වුණා, ගෙදර මතක් වුණා කියනකොට ඔන්න ඒ දැනගත් එක ධම්මායතන යනුව යොමු වෙලා ඉවි තියෙනවා. මනසින්ම හටගත් ධර්මාරම්මණයන් දරුවා ගෙදර කියලා දැනගත්තා. නමුත් අපි දැනගන්න ඕනේ වෙලාවෙදී මේ ධර්මාරම්මණය නිසා මේ විදිය දැනගෙන ඉන්නවා කියන කාරණාව දැනගත්තොත් ධම්මායතනය තුල දරුවා මතක් වුණා ගෙදර මතක් වුණා කියන කාරණා හම්බ වෙන්නේ මනෝපටිච්ච ධම්මච උපපටිච්ච මනෝවිඥාන කියන ධර්මතාවය හම්බ වෙනවා. එතකොටම සත්පුද්ගල ආත්ම භාවයෙන් දේවල් කාරණා වලින් සංඥායි මනස. නමුත් අපිට එහෙම හම්බ වෙන්නේ නැත්තම් ඒ කියන්නේ උගලන්ට ගෙදර මතක් කරන්න පුළුවන් නම් දරුවා මතක් කරන්න පුළුවන් නම් නොයෙක් නොයෙක් බඩු භාණ්ඩ මතක් කරන්න පුළුවන් නම් අන්න මනසේ අසඤ්ඤ කර භාවය, මනසේ නිමිති සහගත බව, මනසේ ප්‍රනිධිය කියලා තියෙන හැටි. එතකොට ඒ විදිහටමයි බලන්න
තියෙන්නේ. අසරූපේ එකතු වීමෙන් චක්කු විඥානයේ තුලින් ස්පර්ශයේ ඇතිවීම නිසා වේදනා සංඥා සංකාර වී නැවත විඥානයේ ඇතිවීමේදී විඥානයේ අවස්ථා දෙකක දැක්වීම කරනවානේ.
ඇහැ රූපේ චක්කු විඤ්ඤාණයයි කියන තැනක ඒ ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හටගන්නවා. එතකොට ඒ වේදනා සංඥා චේතනාවන් නිසා
ඇහැ රූපේ චක්කු විඤ්ඤාණයයි ඇතිවලා ආපහු වේදනා සංඥා සංස්කාර නිසා ආපහු ඇති චක්කු විඤ්ඤාණය කියන්නේ චක්කු විඤ්ඤාණ දෙකක් උනේවා.
ඇහැ රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන තුන්දෙනා නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතන ඇති වෙලා ආභෝ චක්කු විඤ්ඤාණය ඇති වෙනවා. එතකොට විඤ්ඤාණ දෙකක් වුණේ කොහොමද කියලා එහෙම කියලා තියෙනවද? නෙමෙයි. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියනකොට තුන්දෙනා එකතු ස්පර්ශය ස්පර්ශය නිසා හටගන්න වේදනා සංඥා සංඛාර ඒ සිතින්ම විඤ්ඤාණය දැන ගන්නවා. ඒකට කියනවා අඤ්ඤමඤ්ඤපත්ති කියලා. සිත නිසාම ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන ධර්මතා උපදිනවා. ඒ ධර්මතා නිසාම සිත කියන එක පවතිනවා. ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් ස්පර්ශය නිසා මේ අරමුණ විඳින්න හඳුනන්න පුළුවන්. විඳපු බව හඳුනපු බව දන්නවා. දන්න බව විඳිනවා හඳුනනවා. එකින් එකට තියෙන්නේ බැඳිලා. එතකොට එතනදී ආභෝ විඥානයක් පෙන්වන්නේ නැහැ. පෙන්නනවා නම් ඒ පෙන්නනවා නම් අපි දත යුතුයි ඒ වේදනා සංඥා සංඛාර එකම ස්පර්ශයක හටගත් දෙයක් ඒ සිතෙන්ම අඤ්ඤමඤ්ඤපත්තෙන් දත යුතුයි. ඒ කියන්නේ ඇහැ රූපයයි කියනතර චක්කු විඥානය ප්‍රතිලා තුදනාගේ එකතු ස්පර්ශ වෙනකොට ඒ සිත ස්පර්ශ නිසා පහළන වේදනා සංඥා ඒ සිතෙන්ම දැනගන්නවා. එක පොකුරට තියෙන්නේ අපහු විඳිනවා හඳුනනවා කල්පනා කරනවා දැනගන්නවා කියලා වෙනම සිතකින් ගන්න එපා. අපි ඔක දිහා හිත තියෙන ක්‍රමයේ වැරද්ද තියෙන්නේ. එතකොට සිත උපන්න නිසා වේදනා සංඥා චේතන හටගන්නවා. ඒ වේදනා සංඥා චේතන ඒ සිතෙම දැනගන්නවා. එතකොට ස්පර්ශය නිසා වේදනා සංඥා සංඛාර විඥාන කියලා නම් කරන්න පුළුවන්. මේ සිත ස්පර්ශයටත් මුල් වෙනවා, මේ ධර්මතා දැනගන්නත් මුල් වෙනවා කියන කාරණා ටික හැම වෙලාවෙම කාරණා දෙකක්ම වෙනවා. ඒ කියන්නේ සිත කියන එක සිතිවිලි ඇති කරන්නත් හේතු වෙනවා, සිත කියන එක අරමුණු දැනගන්නත් හේතු වෙනවා. එතකොට ඒ හින්දා සිතට කියනවා පටිච්ච සමුප්පාද ධර්මයක්ද වෙනවා, පටිච්ච සමුප්පන්න ධර්මයක්ද වෙනවා කියලා. ඒ කියන්නේ හිත නිසා පස්ස වේදනා සංඥා සංඛාර කියන ධර්මයෝ උපදින නිසා හිතට පටිච්ච සමුප්පාදය කියන ප්‍රත්‍යයන් උපදවන ධර්මයක්. වේදනා සංඥා පස්ස වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මයන් නිසා හිත කියන එක පවතින නිසා පටිච්ච සමුප්පන්නයි කියනවා. ප්‍රත්‍යද වෙනවා, ප්‍රත්‍ය සමුප්පන්නද වෙනවා කියලා කියනවා. එතකොට සිතිවිලි වලටත් එහෙමයි. හිතක හිත සිතුවිලි උපදවන්න මුල් වෙන පැත්තට පස්සේ කියනවා. විඥාන්නේ පස්ස සම්බේත්තයි කියලා කියනවා. ඊට පස්සේ ඒ ධර්මය නිසා දැනගන්නකොට හිතට පටිච්චසමුප්පන්නයි කියලා කියනවා. ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා කියනවා. එකම සිත ඒ නිසායි අපිට මෙච්චර යම පෙනෙනවා වගේ පේන්නේ. හොඳට ඒ මොකද එකම සිතේ හටගන්න සිතුවිලි ටිකම දන්නවා, දන්න ටිකම හිතනවා කියන ක්‍රමහින්දයි තේන්නේ. හැබැයි චක්කු විඥාන මට්ටමේදී අපි මුකුත් දන්නේ නැහැ. ඔක පරියායන් වලින් දත යුතුයි, ක්‍රම වලින්. තව තියෙනවා තින්නන් සංගති පසු පස්සපච්චය වේදනා යම් වේදිති තන් සංජානති යම් සංජානති තන් විතක්කේති යම් විතක්කේති තම් පපංචේති කියනකොට එතන දතයුතු මේ ස්පර්ශය නිසා චක්කු සම්පස්සේ එතන විඥානය චක්කු සම්පස්සය නිසා උපන්න වේදනා සංඥා. ඒගාවට ඒ සංඥාවර්ණය හිතනවා, හිතන එක ප්‍රපංච වෙනවා කියන ටික මනෝ විඥාන මට්ටමින් දතයුතුයි. ඒ කියන්නේ ඇහැට රූපය දෙක ගැටීම නිසා ස්පර්ශයේ ස්පර්ශයේ වෙච්ච අරමුණ විඳිනවා, විඳින අරමුණ හඳුනනවා කියන තැනකින් ඉවරයි. ඒක නැත්තම් ඊට පස්සේ හඳුනන දෙයට කල්පනා කරනවා කියනකොට එකම හිතේ දකින්න බෑ. කල්පනා කරනවා කියන කල්පනා කරන දෙයින්ම ප්‍රපංච වෙනවා කියනකොට ඒක දකින්න ඕනේ මනෝ විඥාන මට්ටමින්. ඒකට හේතුවක් තියෙනවා. චක්කු විඥාන මට්ටමේ සිතක විතක්ක විචාරය යෙදෙන්නේ නැහැ. කෙනෙනවා කියන තැනක සිතක හිතනවා කියන ගතිය යෙදෙන්නේ නැහැ. අරමුණක් විතක්ක විචාර කියන්නේ හිතලා අරමුණක හැතිරෙන කම වෙන්නේ හැම වෙලාවෙම මනෝ විඥාන මට්ටමේ සිතකයි. චක්කු විඥානය කියන එකෙන් කරන්නේ රූපයක් පෙන්වන්න බැහැ වෙලා රූපයක් පෙන්නවා කියන ටික විතරයි. පෙනෙනවත් එකම මනෝ විඥාණයෙන් පෙනෙන දේ නැවත අරමුණු කරලා ඒ තුළ හැතරෙන කම තමයි අපි විතක්ක විචාර කියලා කියන්නේ. නැත්තම් තම් විතක්කේද කියලා කියන්නේ. ඒ හඳුනනවා, ඒ කල්පනා කරනවා කියලා කියන්නේ. ඒ කල්පනා කිරීම ප්‍රපංච වෙනවා කියන උරු ජවම් මට්ටම මනෝ විඥානයේ කර්මය. එතකොට මනෝ විඥාන මට්ටමින් දතුත්‍රි. ඒ වගේ තැනකදී තිබුණොත් වේදනා සංඥා සංඛාර විඥාන කියලා ගන්නෙ නැහැ අපි. එකට ස්පර්ශය නිසා වේ යම් වේදිති තන් සංජානති කියන තැනකින් එක ස්කන්ධ පංචකයක්, ඒ කියන්නේ පෙනෙනවා ඇහෙනවා කියන ටික, තන් විතක්කේති කියනකොට මනෝ විඥාන මට්ටමේ වෙන සිතක්, තම්ප පංචේති කියනකොට මනෝ විඥාන මට්ටමේ තව සිතක්. අපි කියමු චිත්ත වීතියක් වගේ ගත්තොත් ඔයගොල්ලෝ දැනට තියෙන තැනකින් යම් පස්සපච්චා වේදනා යම් වේදේති තන් සංජානනති කියනකොට චක්කු විඥාන සම්පටිච්ඡෙන කියන වර්තමකෙන් දකින්න, යම් සංජානනති තන් විතක්කේති කියනකොට සම්තිරණ උත්තරණ කියන වර්තමෙන් දකින්න, යම් විතක්කේති තන් පපංචේති කියනකොට ජවන් සිත් වලින් දකින්න. ඒ කියන්නේ අපිට පෙනිලා ප්‍රපංච කෙලෙස් ඇති වෙනවා කියන තැනකොට වෙන සිද්ධිය ගැන මේ පෙන්වන්නේ. එක එකම සිතක දැකපු සිතේම කෙලෙස් දෙන්නේ නැහැ කියන මට්ටමේ.
ප්‍රතිසංග විඥාන සහ මනෝකායත් සම්බන්ධයක් තියෙනවද? නැත්නම් මනෝකායයන් නිත්‍ය දෘෂ්ටි.
ප්‍රතිසංග සිත සහ මනෝකාය අතර සම්බන්ධයක් තියෙනවද? නැත්නම් මනෝකාය නිත්‍යවද කියලා.
එහෙමයි. ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනකොට ඇත්තටම අපි මනෝකාය කියලා හඳුන්වන්නේ මේ නාම රූප දෙකේ අත්දැකීමටමයි. අපි කියමු ඔබලන්ට ඔබලම හීනෙන් පේනව නේද? මනසෙන් උපන්න චිත්තජ රූපය මනෝමය කයක්. හිත දියුණු කෙරුවාම හිතේ ඌමනාවෙන් මේක සිහි කරලා ඒකෙන් වැඩ ගන්න පුළුවන්. ඔකට තමයි මනෝකය කියලා කියන්නේ. ඈ තමන්ගේ රූපේ තමන්ට සිහි කරන්න පුළුවන්නේ සිහි කරන්න පුළුවන්. මනෝමය කයක් කියන්නේ මනෝමයෙන් හදාගත්ත රූපයක්. ඒක මහභූතයන්ගේ උදව්වකින් තොරව මහභූතයන්ගෙන් හටගත්ත රූපය නිසා අපි කියමු කසින මණ්ඩලයක් අපි වඩනකොට කරන්නේ තෝක. ඒ භාවනා කරන කසින භාවනා කරනකොට කරන්නේ ඉස්සෙල්ලා පඨවි කසින පඨවි වලින් මණ්ඩලයක් හදලා ඕක දිහා බලලා බලලා පඨවි කියලා හිතර ගන්න පුළුවන් මට්ටමට ගන්නවා. ඔය ඊට පස්සේ පරිකරම කරපර පඨවිය කතහරලා හිතේ දින නිමිත්ත අරගෙන පඨවි කියලා වඩනවා. ඒකමයි දැන් ඔගොල්ලෝ මේ වෙන විදිහින් කරලා තියෙන්නේ. මහපූතයන් හැදෙන මේ කය දිහා පරිකරම කරලා කරලා බලලා මම කියලා බලලා දැන් මේක නිමිත්ත අරගෙන තියෙන්නේ මම කියලා. ඊට පස්සේ මේ ශරීරේ නැතුව වුණත් තමන්ට මේ කය කියන එක සිහි වෙනවා. එතකොට මේ වගේ හැඟීමකින් තමයි ප්‍රතිසන්දියට සිත බැසගන්නකොට නිකම්ම සිත බැසගන්නවා කියන්නේ ඒ විඥානේ චිත්තජ රූපයක් තියෙනවා. එතකොට ඒ චිත්තජ රූපයේ හැබැයි ධම්මායතනයේ අනුව කියලා තියෙන්නේ සංඥාමය රූපයක් තියෙනවා. එතකොට ඒ සිතින් උපදින රූපය තමයි අර රූප කලාපයකට බැසගන්නේ. එතකොට වෙනම මනෝකයක් කියලා අමුතුවෙන් එකක් ගන්න එපා. අද අපිට තමන්ව සිහි කරන්න පුළුවන් කම ගතියම තමයි දිනු කරලා ඒකෙ වැඩ ගන්න මට්ටමට කරන්න පුළුවන් මනෝමය. එහෙම එකක් නැතුව නෙමෙයි, ඒක බොරුවකුත් නෙමෙයි, එහෙම පුළුවන්. එහෙම එකක් තියෙනවා. ඒක ඉතින් අපිට දැනුත් තියෙනවා. ඔය වැට නිදා ගන්නකොට එහෙම ඔයගලන්ට ඔයගලම පේනවා ඇතිනේ නේද? දැකලා ඇතිනේ නේ? තමන් මේ කය නම් තමන් කොහොමද තමන්ව පේන්නේ? දැන් ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ කෙස් ලොම් නියද තම්මස් වලින් හැදෙන මේ කයයි මම. මේ කය තමයි තමන් කියලා. එතකොට තමන්ව කොහොමද හීනෙන් පේන්නේ? නිදාගෙන මේ කය දැන් ඉඳෙන්නේ සමහර විට දුවනවා වෙන්න පුළුවන්, වැඩ කරනවා වෙන්න පුළුවන්, ළමයෙකුට බයිනවා වෙන්න පුළුවන්, උයනකට යනවා වෙන්න පුළුවන්, මොනවාත් දේවල් හීනෙන් දකින්න පුළුවන් නේ. එතකොට කොහොමද ඒක දැක්කේ? මනෝමයෙන් හදාගත්ත චිත්තජ රූපයක් හරහා. ඒ වගේ හිත දියුණු කළාම මනෝමයෙන් හදාගෙන තමන්ට ඕනම රූපයක් මනෝමයෙන් උපද්දවගෙන පරිහරණය කරන්න පුළුවන්. ඕනම විදිහක කයක් හදාගන්න පුළුවන්. ඒනි කියලා කියන්නේ හිත දියුණු කළා මනස එක එක ආකාරයේ විද්‍යාවකට හුරු කරන්න පුළුවන්. එක එක විදිහ රූප මවන්න පුළුවන්. අවකාශ ධාතුවේ රූප විසිරවන්න පුළුවන්. අවකාශ ධාතුවේ රූප රාශි කරගන්න පුළුවන්. මේ ශරීරයම වුණත් හිත දියුණු කරපු කෙනෙකුට මේ ශරීරයම වුණත් ලොකු පොඩි කරගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේට පුළුවන් කියනවා අටපිරිකර සහිත පාත්‍රය නැගෙන දෙපොඩ සිවුරත් ඇඳගෙන අබැටයක් ඇතුලේ හතර ඉරියව්ව දක්වන්නේ. සක්මන් කරන්න පුළුවන්, ඉඳ ගන්න පුළුවන්, හිට ගන්න පුළුවන්, සැතපෙන්න පුළුවන්. අබැටයක් ඇතුලේ හතර ඉරියව්වම දක්වන්න පුළුවන් කියන බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ඒතර මේ ශරීරය පොඩි කරන්න පුළුවන්. ඊට පස්සේ රාහු වස්ත්‍රෙන්ද කතාව පෙන්වන්නේ. රාහු වස්ත්‍රෙන්ද තමයි උස මහත්ින් ඇති ආත්ම භව ඇති සත්‍යයන් අතරින් විශාල යදුන්ගේ 84 ඈ යදුන් 84000 කොසයි 12000 යදුන් මුස බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයේ රාහු අසුරින්දගේ ධනසේ ගාවට ඇත. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන උසමහත්ති මහණේ රාහු වසරෙන් දේතරන් ආධිපත්‍යයට බල කෙනෙක් තමයි. ඉතින් රාහු වසරේන්ද්‍රයා ළඟට ගිහිල්ලා අනිත් අසරිය අපි ආවල් වහගත්තු මහත්කෙන් බණ ඇව්වා හරි වටිනවා කිව්වම මේ රාහු වසරේන්ද්‍ර හරි මාන්නේ. උඹලගේ භාගතුන් වහන්සේ කියලා කිව්වට මගේ කොච්චර කුසල මහතද කියලා සාමාන්‍ය උසයි කිව්වහම මමගේ මට පේන්නේවත් නැති වෙනවා. එතකොට මම කොහොමද තර්ක කරන්නේ කියලා. එහෙනම් මම අද වෙන දෙයක් ඉන්නේ උඹලගේ භාගතුන් වහන්සේක තර්ක කරන උස මහතින් කියලා. ඊට පස්සේ දැන් රාහවතරෙන් දෙනවා. මිනිස්සේ පොඩියට පේන ඉරියව්වලු නිදා ගන්න එක. රාහවතරෙන්ගේ එන පැත්තට සිරිපතුල් කියලා තථාගතයන් වහන්සේ සැත වෙනවා. සැතපුනහම රාහු වසේන්ද්‍රය ඇවිල්ලා බලන භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල්ලේ උඩින් ඉස්සිලා බලා ගන්න බැහැ. රාහු වසේන්ද්‍රය හරි මිටි සිරිපතුල් දෙක විතර උසයි මූණ බලන්න හදනවා හදනවා පේන්නේ නැහැ. මේ පොඩි ළමයෙක් බලන්න හදනවා වගේ ඇඟිලිවලු තිස්සීති බලනවා මූණ බලා ගන්න සිරිපතුල් දෙකට වැහෙනවා. අපි නිදා ගන්නකොට තත්තට හැරලා නිදා ගන්නනේ ඉන්නසෙයාලේ. එතකොට සිරිපතුල් දෙක මෙහෙම තියෙන සිරිපතුල් දෙක තමයි රාහු වසරේන්ද්‍ර එන පැත්තේ තියෙන්නේ. සිරිපතුල් දෙකේට වැහිල්ල තථාගතයන් වහන්සේගේ මූණ පේන්නේ. ඉතින් රාහු වසරේන්ද්‍ර ඇඟිලිවලු තිස්සීති බලන්න හදනවා 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 මූණ උසමදි. සිරිපතුල් දෙක විතරයි ඉච්චරට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම සාරා සංඝේ කරපලක්ෂය පෙරම් පිරි කෙනෙකුට මම වයින්න නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේව රූපයෙන්වත් එකයි රූපකාය වචින්තිය ධර්මකාය කතාව කාර්තිය කියලා කියන තථාගතයන් වහන්සේගේ රූපකය තචින්තිය හිතන්න හිතලා කියලා වරක් කරන්නට ධර්මකාය ගැන කවර කතාවද කියලා. ඉතින් ඒකෙන් මම කිව්වේ හිත දියුණු කරපු කෙනෙකුට මේ රූපේ ඕන විදිහට ලොකු කරන්න හෝ පොඩි කරන්න පුළුවන්. ඒ හැකියාව හිත දියුණු කරපු ඕනම කෙනෙකුට එනවා. මම කිව්වේ හැම වෙලාවෙම මේ රූපේ කර්මෙන් හදා ගන්න පුළුවන්. සකස් කර ගන්න පුළුවන්. මෙතන අවකාශ ධාතුවේ සම්පූර්ණ මේ රූප කලාප ටික විසිරුවලා වෙන තැනක රූප කලාප ටික රාශි කර ගන්න පුළුවන්. එතකොට මෙතනින් අතුරුදහන් වෙලා අතනින් මතු වුණා වගේ තේරෙනවා. ඕන විදිහට කරන්න ඕන මේ ටික අරගෙන යන්න පුළුවන්. එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. දැන් ඕගොල්ලෝ කරන්නේ මෙහෙම වාහනයක් අරගෙන නේද අපි කිව්ව අරගෙන වෙන ප්‍රාන්ත එකට ගිහලා වාහනේ දාලා ප්ලේන් එකෙන් ඉන්නේ නේ. මොකද දෙතත්ත කියන්නේ නම් ආන්දිත් ඉතින් මේ කායවත් අරගෙන එහෙමත් වාන්තිුන්න මේ රූපෙ මෙතනින් මත හැරියා තමන් ඕන දේ රූපය හදාගත්තා. එතකොට ඒ වගේ කරන්න පුළුවන්. ඒකයි මේ ඕවන්නේ අපිට අවශ්‍ය වෙන්නේ. මම මේ කිව්වේ රූපය කියන ටික ගත්තාම අපිට ඕන ඕන විදිහකට හදා ගන්න පුළුවන්. මොකක්ද ඒක මතකයි.
ධම්ම ආරම්භණය රූප සංඥාද කර්මය යන මානසික රූප සංඥාවල් දෙකෙන්ද නැතුව සම්පූර්ණ රූපයේ සිටින් දෙකයි.
මොකක්ද ධර්ම ආරම්භණ කියලා කියන්නේ? රූප සංඥා. ධර්ම ආරම්භණ කියන්නේ රූප සංඥාවක්ද?
කර්මය යන මානසික රූප සංඥාවක් දෙකෙන්ද නැතුව සම්පූර්ණ රූපයේ සිටින් දෙකයි.
කර්මය යන රූප සංඥාවක් දැකීමද නැත්නම් රූපය සම්පූර්ණ රූපය දැකීමද කියලා අහලා තියෙනවා. ධර්මාරම්මන කියන්නේ රූප සංඥාවක් විතරක් නෙමෙයි. ධර්මාරම්මන කියනකොට වේදනා සංඥා සංඛාර කියන ගති ටික ඔක්කොම තියෙනවා ධර්මාරම්මනේ කියන තැන. වේදනා සංඥා සංඛාර කියන චෛතසික ඒ සංඛාර ස්කන්ධේ ගති ගොඩාක් එදෙන්න පුළුවන්. දැන් කුසල ධර්මාරම්මනයක සංස්කාර ස්කන්ධේ ගති 40 ගානක් කියදෙනවා. සද්ධාව, සතිය, විරිය, පස්සද්ධිය මේ වගේ මේ ගති ගොඩාක් ওই සංස්කාර ස්කන්ධේ කියන එකේ කියදෙනවා. එතකොට ඒ වගේ ගති ටිකකුයි වේදනා සංඥා සංඛාර කියනකොට ධම්මායතනය කියනකොට එක එක සිතට අනුව ඒක වෙනස් වෙනවා. ඒ වගේ ගොඩාක් ගති ටිකකටයි ධම්මායතනය කියලා කියන්නේ. එතකොට ඒ සංඥාව එක්ක තියෙන චේතනාවේ සංස්කාර ස්කන්ධේ තියෙනවා ඒ ධම්මායතනයට අනුව විස්තර ටික ඔක්කොම ටික. අපි මොනවා හරි පින්තූරයක් හදලා ඒකට යටින් බෝඩ් එකක් ගන්න පින්තූරේ මේ අහවල් කාලේ අහවල් කෙනා කියලා අඳුනගන්න. ඒ වගේ ධම්මායතනේ තුල තියෙන සංඥාව විතර ටික තියෙනවා, ඒක තියෙන සංකාරය. මේ මොකද්ද, කවුද, කොහෙද, මොනවද වටිනාකම් ඔක්කොම ටික තියෙනවා. ඒකයි මනසින් ධර්මාරම්මන සීකල දැනගන්නකොට ඒ විස්තරත් එක්කම ඒ රූපයයි විතර ටිකයි ඔක්කොම එක දැනගන්නවා වගේ තියෙනවා. ඊට පස්සේ කර්ම රැස්නවා කියන්නේ මනසින් ධර්මාරම්මණයක් ගන්න එකවත් නොගන්න එකවත් නෙමෙයි, සම්පූර්ණ රූපයක් බලන එකවත් නොබලන එකවත් නෙමෙයි. කර්ම කියලා කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ඇති කරගන්නා වූ වැරදි අදහස් ටික, වැරදි දෘෂ්ටි ටික, නැත්තම් ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ඇති කරගන්න සිතින් කීම් කිරීම ටිකටයි කර්ම කියලා කියන්නේ. මේ පෙනෙන රූපේ හෝ මනසින් දැන ධර්මාරම්මනේ ඇත්ත නොදන්නාකම නිසා අපි හිතින් කීම් කිරීම කරනවා, ඒවටයි කර්ම කියන්නේ. සිතින් නිමිත්තක් ඇති වුණාම, ධර්මාරම්මනයක් ඇති වුණාම ඒ ධර්මාරම්මනයක් කියලා ගෙදර දරුව කියලා දැනගන්නවා. එතකොට ඔන්න කර්මය උපන්නා. දැන් කර්මය කියලා කිව්වේ වෙන මොකුත් නෙවෙයි, මනසින් ධර්මාරම්මණයක් උපදලා ඒක දැනගත්තා කියන එක නොදන්නකොට, දැන් දරුවෙක් හම්බ වෙනකොට, දරුවා දිනුනා කියනකොට කර්මය. කර්මයක් වෙච්ච පමණකුනුත් විපාක දෙන්න කර්මපතයක් වෙනවා. ඊට පස්සේ දැන් ඉතින් දරුවා කියන එක ඇත්තටම දරුවා ගැන නැවත නැවත හිතන්න හෝ දරුවා ගැන කියන්න හෝ දරුවා ගැන යමක් කරන්න ඕගොල්ලෝ හදනකොට කර්මය, කර්මපතයක් වෙනවා. ඊට පස්සේ ওই විදිහට තමයි ඔයගොල්ලෝ අපි hina වෙන්නේ, අඬන්නේ ඔක්කොම මනෝමින්. දැන් ඔයගොල්ලෝ ගෙදර ඉන්නකොට අතීතයේ කරපු දේවල් ඉබේම සිහි වෙලා දුක හිතෙන අවස්ථා නැද්ද? අඬන්නේ නැද්ද? අඬන්නේ. ඉබේම සිහි වෙලා එක එක දේවල් සතුට වෙන, hina වෙන අවස්ථා නැද්ද? ඒතර බාලෝ පිස්සු නැද්ද කියලා. ඇයි ඉතින් දැන් අපිම සිතුවිලි සිහි කරලා අපේම සිතුවිලි වලට අපි hina වෙලා, අපිම සිතුවිලි සිහි කරලා අපේම සිතුවිලි වලට අඬලා, අන්තිමට තියෙන්නේ මොකද්ද? ඒ චිත්තජ රූපේ නැත්නම් ඒ ධර්ම ආයතනයේ ඇත්ත නොපෙන්නන මෝඩකමකින් ඒක ඇත්තක් කරලා පෙන්නලා ඒකයි තියෙන්නේ. ඉතින් අවිද්‍යාව දුරු වෙච්ච කිසිම කෙනෙකුට මනෝමයෙන් සතුට වෙන්න හෝ දුක් වෙන්න පුළුවන් කමක් නැහැ. මෝඩකම තියෙන, මෝඩකම තියෙන තාක් හිතින් හිත හිත සතුට වෙන්න හෝ දුක් වෙන්න පුළුවන්. අපි අපේම සිතුවිලි කියලා හඳුනාගත්තොත්, අපේම සිතුවිලි සිහි කළා යකි දැනගත්තේ කියලා හඳුනාගත්තොත් අඬන්නේ හෝ hina වෙන්නේ නැහැ. එහෙම කිවීම හෝ කළොත් හෝ කරන එක ගැන ලැජ්ජයි තියන්න.
චේතනාවේ සිතුවිලි වෙනස් පහදා දෙන්න. හැම සිතුවිලි වලටම විපාක දෙන්න. හැම සිතුවිලි වලටම විපාක දෙන්න.
චේතනාව සහ සිතුවිලි වල වෙනස පැහැදිලි කරලා දෙන්න. හැම චේතනාවකම හැම චේතනාවකම කර්මද?
හැම සිතුවිලි වලටම විපාක දෙනවා.
හැම සිතුවිලි වලටම විපාක දෙනවා. සිතුවිලි කියලා ගත්තාම සිතුවිලි කියන්නේ අපි සිංහලෙන් පාලියෙන් කියන්නේ චෛතසික කියලා. ওই චෛතසික 52ක් නැත්නම් සිතුවිලි 52ක් තියෙනවා. එකෙන් ප්‍රධාන සිතුවිලි දෙකක් අයින් කරනවා, අරමුණක් විඳිනවා, අරමුණක් හඳුනනවා කියන කම. ඉතුරු ගති 50ම ආйти සංස්කාරස්කන්ධයට. ඒ සංස්කාරස්කන්ධයේ තියෙන එක සිතුවිල්ලක් තමයි, එක චෛතසිකයක් තමයි චේතනා කියන චෛතසිකය. චේතනා කියන එක සංස්කාරස්කන්ධයක තියෙන එක සිතුවිල්ලක්. ඒ චේතනා කියන සිතුවිල්ල හැම වෙලාවෙම මනෝ විඥාන මට්ටමේ සිතකයේ තියෙන සංස්කාරස්කන්ධයකයි තියෙන්නේ. ඒක නිසා චක්කු විඤ්ඤාණ මට්ටමේ තියෙන සිතක සංස්කාර ස්කන්ධයක චේතනා කියන මට්ටමේ චෛතසිකයේ එන්නේ නැහැ. චේතනා කියන මට්ටමේ චෛතසිකය යෙදුණු පමණකින් කර්ම නෙවෙයි. චෛතසිකයේ යෙදෙනකොට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් ඒක කර්මම වෙනවා. විද්‍යාව ප්‍රත්‍ය වුණොත් ඒ චේතනාවම කර්මක්ෂේත්‍රයෙන් පිණිස පවතිනවා. හැම සිතුවිලිම කර්ම වෙන්නේ නැහැ. චේතනා කියන මට්ටමේ සිතුවිලි විතරයි කර්ම වෙන්නේ. ඔකට ඔය ගොඩක් පහසුයි, ගොඩක් මම දැකලා තියෙනවා රේරුකන් නායක හඳුරන්ගේ සිතුවිලි ගැන අභිධර්ම මාර්ගය කියන පොතේ ඔය චෛත්‍යක 52 ගැන පෙන්නලා තියෙනවා හොඳට කරුණු. ඒ චෛතසික ගැන ටිකක් ඉගෙන ගන්න පුළුවන්. චෛතසික කියන්නේ මොනවද? ඒවා ගති මොනවද? ඉවෙන් කරන වැඩ මොනවද කියලා එකින් එක එකින් එක පෙන්නලා තියෙනවා. අන් මේ පොත බලුවහම ඔයගොල්ලන්ට ඒ ටික ඉගෙන ගන්න.
ආශ්‍රය ධර්ම අතර අනුශේධන හා ආශ්‍රය ධර්ම අතර වෙනස සම්බන්ධතාවය.
ආශ්‍රය ධර්ම සහ අනුශය ධර්මතා අතර වෙනස කිව්වහම ආශ්‍රය කෙලෙස් වල මට්ටම් තුනක් තියෙනවා. අනුශය පරිඋත්ථානීය වීතික්කම කියලා. ඒ කියන්නේ අප්‍රකට මට්ටමේ පවතින අවස්ථාවට විතරක් සක්‍රිය වෙන මට්ටමට කෙලෙස් වලට කියන අනුශය කියලා. පරිඋත්ථාන කියලා කියන්නේ ලෝභ දේශ මොහ. එතකොට වීතික්කම කියන්නේ ඒ නිසා සිත කය වචනෙන් ක්‍රියාත්මක කිරීම. ආශ්‍රව කියලා කියන්නේ මේ පරිඋත්ථාන මට්ටම නැත්නම් හිතේ නැගිටින. පරිඋත්ථාන කියන්නේ නැගිටින. හිතේ රාග ස්වභාවය නැගිටිනකොට ඇති වෙනකොටයි අපි දන්නේ. ඒක ඇති කරවන්න පුළුවන් හේතුවක් තියෙනවා. හේතුව අහුවෙන්නේ අපිට. එතකොට ඒ හේතුව කියන එක නැති වෙන හැම වෙලේම මිනිසෙ කියන එක නැති වෙන ලෝකෝත්තර මාර්ගයක. අනුසය කියන එක නිතිගත ස්වභාවයෙන් පවතින කෙලෙසයක්. ඊට පස්සේ ආශ්‍රව කියන එක ප්‍රකට මට්ටමේ කෙලෙසය. ආශ්‍රව කියන්නේ හුරුව, බොහෝ කල සිට පැවතෙන කෙලෙස් වල හුරුවට. අපි කියමු මේ රූපයේ දකිනකොටම අපිට මේ මිනිස්සේ කියන ගතිය තේරෙනවා කියලා කියන්නේ මේ ආශ්‍රව යෙදලා තියෙන. අනුසය කියන එක එහෙම ප්‍රකට නැහැ. අනුසය කියලා කිව්වේ වෙනම කොත් නෙමෙයි. අපි කියමු කාමරාග අනුසය කියලා කියන්නේ මනුස්සයෝ, පුද්ගලයෝ, සත්වයෝ මේ දේවල් කාරණා තියෙනවා කියන හැඟීමක් තියෙනවා අපිට. අන්නේ හැඟීමට තමයි නැත්තම් සිතේ පිහිටි අර්ථයකින් නිතර පිහිටි මට්ටමට තමයි අනුසය කියලා කියන්නේ. පිහිටි ස්වභාවයට. පිහිටි ස්වභාවය කියලා කියන්නේ සිත්තිපද නිරුද්ධ වුණාට ඒ වෙලාවට හිත ඇතිවිල නැති වුණාට සමස්තයක් වශයෙන් හටගෙන නැති වෙන හැම හිතකින්ම ඔගලන්ට අතරක් නැතුවම හැම හිතක් ගානෙම ඇති කරලා තියෙනවා එක ධර්මතාවයකක්. මෙන්න මෙහෙම අපි දකින අහන හැම දෙයක්ම තියෙනවා. මෙහෙම අය ඉන්නවා, මෙහෙම දේවල් කාරණා මැද්දේ අපි ඉන්නේ කියලා ඇති බවට ඔගලන්ට හැඟීමක් තියෙනවා. දැන් අපි ගත්තොත් වටේට ගෙවල් දරුවල් තියෙනවා, තව ඉඩකඩම් තියෙනවා, මිනිස්සු ඉන්නවා කියන හැඟීමක් අපි ගාව ඇති කරලා තියෙනවනේ. පිහිටි අර්ථය. හිතේ ගැටෙන පවතින අර්ථය කියලා කියන්නේ ඒකයි. එකම හිතක් තියෙනවා නෙවෙයි, උපද නිරුද්ධ වෙන හැම හිතක් ගානෙම තමන් තුළ ඉතුරු කරන ගතියක් තියෙනවා. ඕකට තමයි අපි කියන්නේ කාම රාගංශය කියන්නේ. තව අකමැති අය, අකමැති දේවල් තියනවා කියන හැඟීම තියෙනවා. එතකොට සත්ත්වය, පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම තියෙනවා. මේ ඇත්ත ඇති හැටිය නොදැන දැකපු අහපු දේවල් අපිට හම්බ වුණේ තියෙන දේවල්ම කියන හැඟීම තියෙනවා. ඔය හැඟීම තමයි අනුශය කියලා කියන්නේ. එතකොට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිලමුදල් තියෙනවා කියන කාමරාග අනුසය කියලා කියන්නේ ඒ හැඟීම නිසා උගලන්ට ඇහෙන් බලනකොටම එන්නේ ගෑ පුද්ගලයේ ළමයේ රත්තරන් රිදී ගහ ගොඩ රැගිලා කියලා ඒ අනුසය නිසායි ආශ්‍රය කියන එක ඇති වෙන්නේ කෙලෙස්. එතකොට පටිගාමසය කියන එක අකමැති අය අකමැති පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම තියෙනවා. ඊට පස්සේ ඒ හැඟීම තියෙන හින්දායි සමහර නිම්ති සමහර දේවල් ගැටෙනකොටම තරහ යනවා අකමැත්ත එනවා. එතකොට ditthaanusaya කියන එක තියෙන හින්දායි සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම කියන එක තියෙන හින්දායි මේ අරමුණ දකිනකොටම පුද්ගලය කියන එක තේරෙන්නේ. එතකොට තියෙන දෙයක් දකිනව නෙමෙයි දැකපු දෙයක් තියෙනව නෙමෙයි කියන ඇත්ත නොදන්නාකම නිසා තියෙන දෙයක්ම දකිනවා කියලා හුරු වෙච්ච අවිද්‍යා අංශය නිසායි ඔගලන්ට දකින්න ඉස්සෙල්ලා තිබ්බ දැක්කයන් පස්සේ තියෙනවා කියන මට්ටම ඉතුරු වෙන්නේ. එතකොට කාමාශ්‍රව භවආශ්‍රව ditthaශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ටික ඇති කළ තියෙන්නේ ඒත ඔබෙන් තියෙන මෙහෙම දේවල් මෙහෙම අය තියෙනවා ඉන්නවා කියන හැඟීම මුල් කරගෙනයි හැඟීම නිසායි. ඒ හැඟීම කියන තැනින්ම දුරු වුණොත් තමයි මේ ආශ්‍රව සම්පූර්ණම ක්ෂය වෙන්නේ. ඒත මෙහා ආශ්‍රව යට කරන්න පුළුවන් තදංග වශයෙන් නිරුද්ධ කරන්න පුළුවන් නූපදන්න පුළුවන්. නමුත් අර හැඟීම කියන තන ඇත්ත ඇති හැටි දැක්කේ නැතිකම ඉතුරු වුණොත් ආපහු මේ ආසොල් ඇති වෙනවා. ඒ නිසා අනුසය කියලා කියන්නේ යම් කෙලෙසියක් ඇතිවෙන්න පුළුවන් ඉඩ. අපි කියමු පුද්ගලය සත්‍යයේ ඉන්නවා කියන හැඟීම නිසායි පුද්ගලය සත්‍යයක් කියන සංඥා වෙන්නේ. ඒ වගේ ආශ්‍රව කියලා කියන්නේ අපිට ප්‍රකට මට්ටමේ කෙලෙසයන්. අනුසය කියලා කියන්නේ ප්‍රකට මට්ටමේ කෙලෙසය ඇති වෙنده ඒට ඔබෙන් පෞතින ස්වභාවාර්ථය ස්වභාවය. ලෝකෝත්තර දර්ශනයකින් විතරයි අනුසය කියන එක හින්දෙන්නේ. ඒිට මෙහා අපි සීලයක පිළිල සමතකම තහන්නකින් හිත වඩනකොට විදර්ශනා කරනකොට ආශ්‍රව අඩු වෙනවා අපිට ටික 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 ටික. කෙලෙස් අඩු වෙනවා. කෙලෙස් අඩු වුනහම නීවරණ ධර්ම දුර වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ අවිද්‍යා අනුසය විතරයි. කියන අවිද්‍යාව එක තියෙන මේ ආශ්‍රවවලදී අවිද්‍යාව ආශ්‍රවෙ විතරයි අනිත් කෙලෙස් අඩු වෙනවා. ඊට පස්සේ ලෝකෝත්තර මට්ටමේ දර්ශනයක් පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි වෙන කොටයි අනුසය කියන එකම නැති වෙන්නේ. අපි කොහොමවත් කළොත් දැන් ditthaanusaya කියන එක ගන්න අපිට හිතෙන්නෙම සත්‍යයේ පුද්ගලයේ සත්‍යයේ සත්‍ය කොහෙන්ද දංගාව කොහාට හරි යනවා කියන හැඟීම තියෙන හින්දාමයි හැම වෙලාවෙම සත්‍ය පුද්ගල මට්ටමේ කල්පනාම යෙදෙන්නේ. හිතන්නේ කියන්නේ කරන්නේ සත්‍ය පුද්ගල මට්ටමේ සත්‍ය පුද්ගලික ඉන්නවා කියන හැඟීම නිසාමයි. ඒ සත්‍ය පුද්ගල මට්ටමේ හිතින් කීම් කිරින් තමයි අපි ආශ්‍රව කියලා කියන්නේ. කෙලස් කියලා කියන්නේ. ඒකට හේතුන සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන මට්ටම. ඒක දුරු වෙන්නේ ලෝකෝත්තර සෝවා මාර්ගය. ඔගලන්ට ස්කන්ධ ටික හොඳටම දැකලා මේ ස්කන්ධ ටිකට පටිච්චසමුප්පාදේ දැක්කෝ. කෙනෙක් ඉන්නවා නෙමෙයි මෙහෙම ස්කන්ධ පංචකයක් තියෙන්නේ. ඒකද පෙර හේතුව නිසා මේ ස්කන්ධ ටික හටගන්නේ. අද මේ හේතු තිබුත් අනාගතෙට මෙහෙම ස්කන්ධ ටික හදනවා කියලා මේ සක්කාය දිට්ඨිය ඉතුරු නොවන විදිහට විචිකිච්ඡාව ඉතුරු නොවන විදිහට මෙතන මේ ඇත්ත ටික දැක්කොත් ගොළුන් දික්ටි අනුසය නැහැ. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන හැඟීම නැති වෙනවා. එතකොට සත්පුද්ගල භාවයෙන් කෙරෙන කල්පනා නිතරම කෙරෙන කල්පනා අනුසය කියන කාරණාව තියෙනකම් භවයේ තියෙනවා භවයේ තියෙනකම් අනුසය තියෙනවා එක 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 මට්ටම් තියෙනවා ඒ කියන්නේ අනුසය කියන ටික ගත්තාම අනුසය හතක් තියෙනවා ඒ කියන්නේ විචිකිච්ඡාංශය දිත්තාංශය පටිකාංශය කියන කාමරාගංශය පටිකාංශය මානාංශය භවරාගංශය අවිජ්ජාංශය කියලා. එතකොට විචිකිච්ඡාංශය දිට්ඨාංශය කියන අංශය දෙක සෝවාන් මාර්ගයෙන් නැති වෙනවා. ඊට පස්සේ කාමරාගංශය පටිකාංශය කියන එක අනාගාමී මාර්ගයෙන් නැති වෙනවා. ඊට පස්සේ භවරාගංශය මානාංශය අවිජ්ජාංශය කියන තුන අරිහත් මාර්ගයෙන් නැති වෙනවා. එතකොට මේ අනුසය එකවර නෙවෙයි කියෙන්නේ එක එක මට්ටම් එක එක තැන්වලදී එක එක කොටස් වශයෙන් තමයි තියෙන්නේ.
ධාතුනානත් එක සංඥානානත් එක නිදි ධාතු වශයෙන් හඳුන්වන්නේ කාම ධාතු ව්‍යාපාදි ධාතු ආදී කරනවා.
ධාතුනානත් නිසා සංඥානානත් කියනකොට මෙතෙන්දී
ධාතු වශයෙන් හඳුන්වන්නේ කාම ධාතු ව්‍යාපාද ධාතු
ආදී ධාතු වශයෙන් හඳුන්වන්නේ කාම ධාතු ව්‍යාපාද ධාතු කියලා ආවිතේන. නමුත් ධාතු නාමත්‍ය කියන එකට කාරණා දෙකක්ම තියෙනවා. නාම ධර්මයද ධාතු කෘත්‍ය කරනවා, රූප ධර්මයද ධාතු කෘත්‍ය කරනවා. ධාතු කියන්නේ ස්වභාව අර්ථයෙන් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියන ධාතු ගැන අනත්ය මත රූප සංඥා ගැන අනත්ය කොටත් යනවා. ඊට පස්සේ කාම ධාතු ව්‍යාපාද ධාතු හිංසා ධාතු කියන කාරණාව මත කාම සංඥාවන්ගේ ව්‍යාපාද සංඥාවන්ගේ මේ හිංසා සංඥාවන්ගේ අනත්යකටත් යනවා. මේ රූපයක් හම්බ වෙනකොට චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතුන්ගේ අනත්ය මත පෙනෙන රූප සංඥාව වෙනස්. අපි කියමු අපි මේ රූපෙ දිහා බැලුවොත් මේ චක්කු ධාතුවේ නානත්වය මත රූප ධාතුවේ වෙනස්කම තියෙනවා. රූප ධාතුන්ගේ වෙනස්කම් මත රූප ධාතුවේ නානත්වයකුත් තියෙනවා. චක්කු ධාතුවේ නානත්වයකුත් තියෙනවා. චක්කු ධාතුව ගත්තාම කෙනාගෙන් කෙනාට සමහරට වෙනස් වෙන්න පුළුවන්. එතකොට සත්වයේ වශයෙන් තිස්සංගත සත්වෙකුගේ හැට වඩා අපේ හැ වෙනස්. අපේ හැට වඩා දෙවියන්ගේ හැ වෙනස්. ඒට වඩා බ්‍රහ්මයේ හැ වෙනස්. එතකොට ඒ චක්කු ධාතුවේ නානත්වය මත රූප ධාතුවේ නානත්වය වෙනස්. තිස්සංගත සත්වෙකුට රූප පෙනෙන්නේ නැහැටි වෙනස්. තිස්සංගත නැත්නම් මිනිසෙකුට රූප පෙනෙන එකට වඩා දෙවියන්ට රූප පෙනෙන එක වෙනස්. ඒට වඩා බ්‍රහ්මයන්ට පෙනෙන රූප වෙනස්. එතකොට ඒ දෙන නිසා චක්කු විඥාන උපදිනකොට තිරසංගත මට්ටමේ සතාට උපදින චක්කු විඥානේ ඒ ඇහැ රූපයේ ප්‍රමාණය ගන්නවා. අපිට උපදින චක්කු විඥානේ මේ ඇහැ ප්‍රමාණය ගන්නවා. එතකොට දෙවියන්ට උපදින චක්කු විඥානේ ඒ ඇහැ ප්‍රමාණය ගන්නවා. එතකොට ඒ තුන්දෙනා නිසා හටගන්න සංඥාව වෙනස්. තිරසංගත සත්‍යකුට හම්බ වෙන රූප සංඥාව දැන් ඔය කතාවකට කියන්නේ අපි නම් දන්නේ හැබැයි මොන සතාද කිව්වේ කියලා අපි විද්‍යාවෙන් කියන්නේ දැන් බල්ලන්ට වගේ සත්තුන්ට ඔක්කොම වෙන්නේ ගුරු පාටයි ඉස්සයි කියලා කියන්නේ වර්ණ පේන්නේ කියලා එක්කෙනා එක එක අදහස් ඉදපත් කරනවා දන්නේ නැහැ ඉතින් කොහොමද කියලා. නමුත් අපි මිනිස්සුව අතර ගත්තත් පෙනෙන වස්තුන්ගෙන අනත්වයක් දත යුතුයි අපි. චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතුන්ගෙන අනත්වයේ මත සංඥාවගෙන අනත්වය වෙනස් වෙනවා කියන කාරණා. ඊට පස්සේ සෝත ධාතු සද්ද ධාතු සෝත විඤ්ඤාණ ධාතුන්ගෙන අනත්වයේ මත සංඥාව වෙනස් වෙනවා. තව ගත්තාම කාම ධාතුවේ නානත්වයක් තියෙනවා, ව්‍යාපද ධාතුවේ නානත්වයක් තියෙනවා, අහිංසා ධාතුවේ නානත්වයක් තියෙනවා. කාම ධාතුවේ නානත්වයේ මත සංඥා වෙනස්. අපි කියමු සමහර කෙනෙකුට බයිලා සින්දුවක් දැම්මම හරි මිහිරි. සමහර කෙනෙකුට හරිම කරදරයක් ඒක ඉතරදයක්. කෙනා කෙනාගේ කැමැත්ත මත ඒක හිංසා සංඥාවක් වෙලා හෝ කාම සංඥාවක් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ තැනකදී අපි දත යුතුයි කාම ධාතුව නිසායි මෙයාට මේ සංඥාව තියෙන්නේ. ව්‍යාපාද ධාතුව නිසායි ව්‍යාපාද සංඥාව තියෙන්නේ. කියලා එක එක පරියායන්ගෙන් ස්කන්ධයන් ද ධාතුනානත්ත්‍ය නිසා සංඥානානත්ත්‍යක් වෙනවා. නාම ධර්මයන්ගේ පැත්තෙන්ද කෙලෙසයන් කෙලෙස ධාතු කෙලෙසය නිසා හටගන්න ධාතු ස්වභාවය නිසා සංඥානානත්ත්‍යක් වෙනවා. එතකොට කුසල ධර්මයන් නිසා හටගන්න ධාතු ස්වභාවය නිසා සංඥා විස්කම් තියෙනවා. ඒ වගේ නාම ධර්ම පැත්තනුත් තියෙනවා, රූප ධර්ම පැත්තනුත් තියෙනවා. එතකොට රූප ධර්මය හම්බෙන පැත්තට මනසේ තියෙන ධාතු ස්වභාවය එකතු වුණාම ඒ හම්බෙන රූප ධාතුය කාමයි, ව්‍යාපාදයි, හිංසයි, නෙක්ඛම්මයි වෙනවා. ඒ විදිහට දතේ වර්තමූලික තණ්හාව පැහැදිලි කරලා දෙන්න. වර්තමූලික තණ්හාව කියලා කිව්වේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හාව කියලා කියන්නේ කාම වස්තුන් කෙරෙහි පවතින තණ්හාව, වස්තුකාමය මුල් කරගෙන තියෙන්නේ. තමන්ගේ මනසේ පතිත වෙච්ච මනසේ උපදින ගතිය වස්තුන් මත පතිත කරලා නිර්මාණය කරගන්න කාම වස්තු ටික අරඹය ඇති කරගන්න තණ්හාව කියනවා කාම තණ්හාව කියලා. එතකොට කාමයෙන් මනස යහුනහම යාට මනස කියලා පේන්නේ නැහැ. හැම වෙලාවෙම කාමය කියන්නේ හම්බෙන්නේ බාහිරින්. ඒ කියන්නේ බාහිර රන් රිදී මුතු මිනි ජීවන් දරවල් කියලා ඉපෙන්නේ. එතකොට මේ දේවල් වලට කැමතියි අපි. ඒකට කියනවා කාම තණ්හාව. ඊට පස්සේ භව තණ්හාව කියලා කියන්නේ දෙවියෙක් වෙන්න, බ්‍රහ්මයෙක් වෙන්න, නැත්නම් නැවත මිනිසෙක් වෙන්න, රජෙක් වෙන්න කියලා මේ වගේ භවය ප්‍රාර්ථනා කිරීම වශයෙන් ඇති වෙන තණ්හාව. එතකොට විභව තණ්හාව කියලා කියන්නේ උච්ච දෘෂ්ටිය හා යෙදුණු තණ්හාව. මේ ප්‍රතිපදාවෙන් මේ ක්‍රමයෙන් නැවත උපදින්නේ නැහැ කියන දෘෂ්ටිය හා යෙදිලා තියෙන තණ්හාව. ඊට පස්සේ ඔක තව විදිහකට විස්තර කරන්න පුළුවන්. එක එක පරයයන්ෙන් තියෙනවා. අපි කියමු කාම වස්තුන් කෙරෙහි පවතින තණ්හාව කාම තණ්හාව. සැප වේදනාවක් වගේ උපදිනකොට ඒකේ පවත්වා ගන්න තියෙන තණ්හාව භව තණ්හාව. දුක් වේදනාවක් ඇතිවෙනකොට ඉක්මනට ඒකෙන් ඉවත් වෙන්න තියෙන ඕනකම විභව තණ්හාව කියලා එක් ක්ෂණිකවත් අපිට අරමුණු වශයෙන් හම්බ වෙනවා. යම් වස්තුවකට කැමති ගතිය තියෙනවා, ඒ වස්තුව තබා ගන්න ඕනක හොඳයි නම් තබා ගන්න ඕන ගතියත්, කොහොමද නැත්තම් ඉවත් කර ගන්න ඕන ගතියත් කියන කාරණා දෙක අපිට එක ක්ෂණිකව හේතුනා. එතකොටත් ක්ෂණිකව යෙදෙන්නේ මොනෝය කාරණා ටික. එතකොට මරණසන්න මොහොතේදී කාම වස්තුවක් අපිට හම්බ වෙනකොට ඒ කාම වස්තුව පවත්වා ගන්න ඕනේ කියන කැමැත් වෙනකොට කාම තණ්හාවයි භව තණ්හාවයි කියන කාරණා දෙකම තියෙනවා. එතකොට ඒ වගේ දැනකින් තමයි අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. අරූපී බ්‍රහ්ම ලෝකේ තව පරියායක් ඔබ කියන කාම තණ්හාවෙන් කාම භූමියෙත්, භව තණ්හාවෙන් රූප භූමියෙත්, විභව තණ්හාවෙන් අරූප භූමියෙත් උපදිනවා. මේ එක ධර්මතාවයක් ගත්තාම එක 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 ක්‍රම තියෙනවා. එතකොට මරණාසන්න මොහොතේ කාම නිමිත්තක් එළඹුණාම ඒ කාම නිමිත්ත කෙරෙහි ඇති වෙන තණ්හාව නිසායි කාම භූමියේ උපදින්නේ. රූපාවචර මට්ටමේ කර්ම නිමිත්තක් එළඹියාම ඒ කර්ම භවයේ ඒ රූප නිමිත්තට කැමති වෙනකොට එතන කාම වස්තු නැහැ. ඒ රූප නිමිත්ත අතන හැර තබා ගන්න ගතිය විතරයි එතන තියෙන්නේ. ඒකෙන් ඇති වෙන සතුට මිහිදිකමට කැමති. ඒකම හේතු වෙනවා රූප භවයේ උපදින දෙයක් කියන භව තණ්හාව. මේ උපපත්තින් අපි කියමු අරූප භවය ගත්තාම විභව තණ්හාව කියන කාරණාව විද්‍යමාන වෙනවා. මේ වගේ නැත්ති කිංචි කිසිම දෙයක් නැති තැනකට ගියාම ආයේ ඉපදෙන්නේ නැතිනම් ඉවරයි කියන කාරණාව මුල් කරගෙන මරණාසන්න මොහොතේ නිමිත්තක් කෙළඹියාම ඒ නිමිත්තට ඇති වෙන කැමැත්තක් තියෙනවා. මෙන්න මේ තන උපන්නාම අහවල් ප්‍රශ්නයක් කරන්නේ උපන්නාම නේවසඤ්ඤා නාසඤ්ඤා තලයට ගියොත් ආකින්චායතනෙට ගියොත් ආයේ උපදින්නේ ආත්මය තිබෙන ශුන්‍යයි ඉවර වෙනවා කියලා. එතකොට එබඳු අදහසකින් යුක්ත වෙයි නිමිත්ත කෙරෙහි පිටලා ඒ ප්‍රතිසන්දියට යන්නේ ප්‍රතිගන්ධිතයි හේතු වෙන්නේ. යා ආයේ උපදින්නේ නැයි උපදින්නේ උරයි කියලා යා දෘෂ්ටියක් ඇති කරගත්තට ආයේ උපදිනවා. නමුත් එතන උපදින්නේ හේතුල දින උච්චේ දෘෂ්ටියයි දුම් තන්නා. මේ වගේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන් තණ්හාව තමයි කාම භූමිය හෝ රූප භූමිය හෝ අරූප භූමියේ අපි ප්‍රතිසන්දියේ යොමු කරලා තියෙන්නේ. ගෙනල්ලා තියෙන්නේ. ඒ කර්ම නිමිත්තට අනුගත විදිහට මනස ඒ භූමියට ප්‍රතිසන්දි වශයෙන් පමුණවලා තියෙන්නේ. ඔබ තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කාරණාවේ ස්වභාවය. දින දින ධර්ම කරනවා
ඒක පොකට වැටෙනකොට
කාමත් නැහැ. එතකොට හැබැයි ඉතින් මච්චරියෝලින් අන්තිම නීචව මච්චරිය තමයි ධම්ම මච්චරිය කියනවා. ධර්මයට මසුරුකම, ධර්මයට මසුරුකම හරි කුඩු කෙහෙතුයි කියනවා. ඒ කියන්නේ තව කෙනෙක් ධර්මය ඉගෙන ගන්නවට දැනගන්නවට කැමති නැහැ. එතකොට එතන තියෙන පටිඝයයිදින. මේ හැබැයි ඉතින් මෙහෙම කාරණාවක් තියෙනවා. ඔය මම එකකට කියන්නේ ඒ කියන්නේ මච්චරිය වෙන එකක්, ඡන්දේ කැමැත්ත වෙන එකක්. මසුරුකම කියලා කියන්නේ මං කියන බණ ටික අනිත් අයට කියන්න හොඳ නැහැ, මම්ම කියන්න ඕනේ අනිත් කෙනෙකුට උගන්වන්න හොඳ නැහැ, දැනගත්තොත් මට මේ ටික කියා ගන්න නැති වෙයි කියන තැනකින් ඉතුරු කරන එක අකුසලයක්. ඒක ධර්මය ආරම්භය වුණත් එන අකුසලයක් මච්චරිය. නමුත් ධර්මය ඉගෙන ගන්න නිවන් දකින්න ඕනේ කමක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම් ඒක අකුසලයක් නෙමෙයි කුසලයක්. ධම්මකාමෝ භවං හෝති. එතකොට ධර්මයට කැමති වෙන කම වැඩිම පිණිසයි පවතින්නේ. එතකොට අපි කියමු මේකට කියන්නේ ඡන්දය කියලා, කුසල ඡන්දය කියලා. ධර්මයට කැමති වෙන එක හඳුන්වන්නේ කුසල ඡන්දය කියලා. තාම කැමැත්තක් තමයි. නමුත් ඒ කැමැත්ත තියෙන්නේ කැමැත්ත අතහැරවන්න. ඒ කියන්නේ කැලේ ගහක් රසන්න, කැලේ ගහක් උදව් කරගන්නවා කියලා කියන්නේ. දැන් ගහක් කපන්න ගහකෙම ගත්ත මිටක් තමයි පොරොකට වැයකට ගහ ගන්න යන්නේ නේද? එතකොට කැලේ කපන්න කැලෙම ලීයක් අපි උදව් කරගන්නවා වගේ. තණ්හන් නිස්සහය තණ්හම් පහතබ්බ. තණ්හාව ඇසුරු කරගෙනම තණ්හාව නසන්න කියනවා බුදුරජාණන් වහන්සේ. ධර්මයට කැමැත්ත ඇති කරගන්න. හැබැයි මේ කැමැත්ත නැති කරන දෙයක්. ආහාර නිසාය ආහාර පහතබ්බ. ආහාරය ඇසුරු කරගෙනම ආහාරය නසන්න. ආහාරයෙන් හැදුණු ජීවිතය උදව් කරගෙනම සතර ආහාරය ඉදීම නැති කරන දෙයක් යනවා. ඒකයි තණ්හන් නිසාය තණ්හන් පහතබ්බ. තණ්හාව ඇසුරු කරගෙනම තණ්හාව නසනවා. කියනකොට ඒක කුසලයක්. ධම්ම තණ්හාව කියන එකක් ඇති වෙනව නම් ඒක අපි කියන්නේ තණ්හාව කියන නමකින් හඳුන්වන්නේ කුසල ඡන්දය කියලා කියන්නේ. නමුත් ඒක කැමැත්තක් තණ්හාව. හැබැයි මේ තණ්හාව උපකාරයි තණ්හාව නැති කරන තැනට. නැති වෙන දවසේදී ඒ කතත් ධර්මයේ තියෙන කැමැත්තත් අතහැරිය යුතුයි. අතහැරෙන්න ඕනේ, අතහරින්න එපා. ඒක අතහැරෙන්න ඕන එකක්. ධර්මයට කැමැත්ත තියාගෙන යන්න ධර්මයේ විසින් ඒ කැමැත්ත අතහරිය. ඔගොල්ලෝ අතහරින්න යන්න එපා. ඔගොල්ලෝ ධර්මයට කැමැත්ත තියාගෙන ධර්මයෙන් යුක්ත වෙන්න ධර්මයේ විසින් ඒ කැමැත්ත අතහරිය. ඒක තමයි ඒකට කියන්නේ. උච්ඡේද දෘෂ්ටි නානත්‍යයක් තියෙනවා. ඈ උච්ඡේද දෘෂ්ටිය ගත්තහම ගොඩාක් ප්‍රභේදය. සාසර දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටි කියන එක ප්‍රභේද 62ක් දක්වා දික් වෙනවා. එක එක අපි උච්ඡේද දෘෂ්ටි හඳුනගෙන ඉන්නේ එක දේශයක් වෙන්න ඇති. අපි දන්න ticket උච්ඡේද දෘෂ්ටිය වැඩි. අපි දන්නේ මේ ජීවිතයේ විතරක් කියලා උච්ඡේ දෘෂ්ටිය බලන්නේ. උච්ඡේ අන්තග්ගාහේ උච්ඡේ දෘෂ්ටිය, අනන්තග්ගාහේ උච්ඡේ දෘෂ්ටිය කියලා මේ වගේ උච්ඡේ දෘෂ්ටිය ප්‍රභේද වෙනවා. ඔක ඔබතුමාට හොඳට බලන්න පුළුවන් පටිසම්භිදා මග්ගේ ditthi kata ටිකක් බලන්න. ditthiye ප්‍රභේද තියෙනවා 300 ගණනක්. මේ ditthi ඇති වෙන හැටි ආස්වාද ditthiye, ඊට පස්සේ විෂයාකාර සක්කාය දිට්ඨිය, 25 ආකාර ආස්වාද දිට්ඨිය, 5 ආකාර උච්ඡේද දිට්ඨිය, දෙආකාර දසආකාර දසවස්තුක උච්ඡේද දිට්ඨිය කියලා. දැන් උච්ඡේද දිට්ඨි ගොඩ මවට දුන්න දේ විපාක නැහැ, පියාට දුන්න දේ විපාක නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, සත්‍යයක් නැහැ කියලා නියත මිත්‍ය දෘෂ්ටිය තුචේ දෘෂ්ටිය. ඊට පස්සේ මරණයන් මැත්තේ ආයේ උපදින්නේ නැහැ, ඉන්නකම් කාලෙ දෙල හිතපන් කියන එකත් උච්චේ දෘෂ්ටිය. මේ වගේ උච්චේ දෘෂ්ටි ප්‍රභේද ගොඩායි. සාස්ත්‍ර දෘෂ්ටි ප්‍රභේද ගොඩායි. උච්චේද සහ සාස්ත්‍රත කියන දෘෂ්ටි දෙක එක විදිහට ප්‍රභේද වෙලා ඇතුළත එක එක්කෙනාගේ අරමුණු නානත්තේ මත දෘෂ්ටි නානත්තේ විකාශනය වෙලා තියෙනවා. දැන් කෙනෙක් මේ ජීවිතයේ උච්ඡේදවාදයේ පරවනවා, කෙනෙක් මේ ජීවිතයෙන් පස්සේ උපදින ජීවිතයේ උච්ඡේදවාදයේ පරවනවා. මේ විදිහට උච්ඡේදවාදයේ පරවන ක්‍රම තියෙනවා.
රාපල පටවියාපෝ තේජෝ වායි වර්ණගන්ද රස රෝජා වේන්නේදී රෝජා වේන්නේ පහතයි.
අෂ්ටමක රූපකලාපවල පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ද රස රෝජා කියනකොට රෝජාව කියන්නේ මොකද්ද කියලා පහදලා දෙන්න කියලා. ඇත්තටම රෝජාව කියන එක තමයි අපිට කබලින්කාරෝ ආහාරෝ කියලා කියන්නේ, කබලින්කාහාරය කියලා කියන්නේ අෂ්ටමක රූප කලාපවල තියෙන ඕජා ගුණයට. එකයි කබලින්කාහාරයේ සුක්ම රූපය කැටියට පෙන්නන්නේ. අපි ජීවත් වෙන්නේ ගන්න ආහාර පාන වලින් පෙදා ගන්න ඕජා යුසේකින්, ඕජා සාරයෙන් තමයි ජීවත් වෙන්නේ. එහෙම නැතුව බත්පාන් කවපු මුංගට කියලා අපි දකින්න ගෙඩි පිටින් ඔය කන දේවල් නිසා නෙවෙයි. ඕවා කටට අරගෙන හපලා කටේදී කැපිලි 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 කරන්නේ ඒක පෙරා ගන්න පෙරලා ගන්න කුඩු කරගෙන තව පහසුයි. එතකොට කටෙන් දත් වලින් හපලා කැපිලි කැපිලි කළා ආභාසයට ගියාම ඊට පස්සේ ඒකේ තියෙනවා ආහාර දිරවන යුසයක් එකත් එකට එකතු වෙලා මේක හොඳට පෙරලනවා. තරලා තරලා මුළු ඔක්කෝම ආහාර දියරයක් බවට පත් කරනවා. වමනේ ටික දියරයක් විතරයි සම්පූර්ණ තියෙන්නේ යුසය. ඊට පස්සේ ඒකටත් ඕජාව කියලා කියන්නේ තාවත්. ස්ත්‍රීන්ට 28 රියම් පුරුෂයන්ට 33 රියම් මහා බඩවැලක් තියෙන දිග. එතකොට දැන් අර හැදුණු යුසය මොකද කරන්නේ මේ බඩවැල දිගේම යනවා. මම ඔබට කියන්නේ රත් වෙච්ච යකඩ වටේකට වතුර ටිකක් දාන්නකො. ටිකක් දුරට යනකොට මොකද වෙන්නේ? වාස්තුවේ ඒ වගේ අර ආහාර පාන වලින් හදාගත්ත දියරේ මේ බඩවැල දිගේම යනකොට මේ ශරීරයේ තියෙන කර්මද තේජෝ ධාතුවට ඔක්කොම උරා ගන්නවා. දෙපැත්තේ ඕකේ තියෙන ඔය අපි මේ බඩවැලේ සිවුම් නහර වැඩි. මේ ආහාරවල යුසය කියන එක උරා ගන්නවා. අන්න ඒක ඒ උරා ගන්නකොට නිකන් ස්ප්‍රින්ට් එකක් වගේ පෙනෙන මට්ටමෙන් ඔබට දිහිලා තින් පේන්නේ නැහැ. අන්න ඒ මට්ටමටයි ඔය ඕජා කියන ගතිය කියන්නේ. මතකද බෝසතාණන් වහන්සේ දෙවියොත් යෙපෙන්නේ ඕජාගෙන් ආහාර ඕජාගෙන්. හැබැයි දෙවියන්ට ඉන්ද්‍රිය සූක්ෂමයි. ඒ කියන්නේ බෝසත් නිසා හොඳ වටිනා මැෂින් තියෙන්නේ. ඒ කියන්නේ අපි කියමු රොඩු ඕනේ නැහැ. ගෙඩියේ රොඩු ටික දීදී යුසේ ගන්න පුළුවන්. ඒ තරම් ඉන්ද්‍රිය සූක්ෂමයි. අපිට යුසේ විතරක් ගන්න බැරි හින්දා ගෙඩිය පිටින්ම දාලා අඹරලා කුඩු කරලා ඉවර වෙලා යුසේ ගන්නවා. යුසේ අරගෙන ඒක රොඩු ටික කෙරෝලටම ගිහින් හිර වෙන එකට තමයි අපි අසුචි කියලා කියන්නේ. ඒකේ යුසේ අරගෙන ඕජාව අරගෙන කන බොන ආහාරෙන් ගන්න ඕනේ ඕජා ටික ගන්නවා. ඊටු රොඩු ටික පැත්තකට වෙනවා. ඔය මැෂින් එකේ මේ ඕජාව හදන මැෂින් එකේ මේ දුක වැඩි. ඇත්තටම සත්‍ය පුද්ගලයා කියන්නේ මේ මැෂින් එකට නෙවෙයි. මේ චක්කු ප්‍රසාදයේ සෝත ප්‍රසාද ඉතාම සියුම් ප්‍රසාද මට්ටමකින් අපේ ජීවිතයේ තියෙන සම්මතකට වඩා සියුම් අපේ කය හැමෝගෙම. මුළු ජීවිතේම ඉතාම තිනිදේ. නමුත් ඔය ප්‍රසාද ටික ඔක්කොම පවතින ඔය ඕජාවේ. ඕජාව කියනකොට අර වාස්ප වෙන ගතියෙන් තමයි ඕජාවේ ආරම්භය. නමුත් ඔය ප්‍රසාද ටික අද ප්‍රසාද ටික හදන්න ඕජා සාරය නිපදවන මැෂින් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ අර මූල ඔය මුල්තර මූල වල මේ තියෙන දාලා අම්බරලා තෙල් ගන්න ඒ වගේ එකක් තමයි අපි කරන්නේ. ඉතින් මේ කුණු වෙන පල් වෙන රොඩු හැම වෙලේම හිටින්නේ අසුබ ගඩ ගහන්නේ ඒ රොඩු ටික නිසායි. රොඩුත් එක්කම මේකට දාන්න විදිහ නිසායි. මුළු දස්කින් එකක්ම දින් එකක්ම තියෙන්නේ. නමුත් දෙවියන්ට එහෙම වුණේ නැහැ. එයාගේ මුළු ජීවිතේම තියෙන අර ප්‍රසාද මට්ටමකින් ඒ ටික හදාගන්න කෙලින්ම මෙහෙම මැෂින් ඕනේ කෙලින්ම විශ්ය ගත්තා. මතකද බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ නොකා නොබී ඉන්නකොට දෙවියෝ කිවි අපි රෝමකූපෝලින් එන දිව්‍ය ඕජස් බහලන ශරීරෙට කිව්වහම බෝසතන් වහන්සේ ඒකටත් කැමති වුණේ නැහැ. මොකද ඒවයි කියලද තියුම්. ඉතින් අදත් අපේ ශරීරත් හරිම තියුම්. අපේ ජීවිතය කියන එක ගොඩාක්ම මට සිනුටුයි. එතකොට ඒ සියුම් මට්ටමේ ප්‍රසාද ටික හැදෙන්නේ ඒ තරම් සියුම් මට්ටමේ රූපයක් බවට පත් කරගන්න මැෂින් එකක් ඕනේ අපිට. කෙලින්ම ගන්න බෑ. ඒක උකට තමයි ඕජා වර්ණගන්ධ රස ඕජා කියලා කියන්නේ. ගහක් වුණත් එහෙමයි. ගහක් වුණත් පොළවේ තියෙන ඕජා සාරයෙන් හැදෙන්නේ.
ඒක පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවට අයිති නැහැ. සතර මහා ධාතුවේම ගුණය. පොළවේ තියෙන සියුම් ගති ස්වභාවයේ උරාගෙන තමයි ගහක් උනත් හැදෙන්නේ. ඒ විදිහටම කනබුන ආහාරයේ තියෙන ඕජා කියන ගුණය නිසා මේකේ රූප කලාප හැදෙන්නේ. ඒ විදිහට දෙති විචාර.
ඔබ හිත වැඩි කාලයක් මේ පන්සලේ වැඩ සිට අපට ධම් කියাদිය හැකිද? තවද අපගේ ධර්ම ඥානේ අදින් ධර්ම දේශනා ඇසීමට නොලැබීම එක හේතුවක් බැවින් ඔබ වහන්සේ මිට නිතක් ඇදී පිළිහිල් කර දේශනා කළ හැකිද?
ඒක තමයි තියෙන දුෂ්කරම කාර්ය මේට වඩා ලිහිල් කළ දේශනා කරන්න දන්නේ නැහැ. ඒකදින ප්‍රශ්නේ මේම එකක් තියෙනවා. අඩි 10ක් ගැඹුර නැත්නම් අඩි 20ක් ගැඹුර ළඟකනම් වතුර තියෙන්නේ. කඹේ තියෙන්නේ අඩි 19 නම්. ඉතුරු අඩියට ළඟ උස්සන්න පුළුවන්ද? කඹේ තියෙන්නේ පරිට්ටුවක් ගැට ගැව්වට පස්සෙත් අඩි 19යි. ගැඹුර වතුර තියෙන්නේ අඩි 20ක් ගැට. දැන් ඉතුරු අඩියට මොකද කරන්නේ? ළඟ උස්සන්න පුළුවන්ද? නෑ. එක්ක වතුර නොලබන්න ඕනේ නැත්තම් කොහෙන් හරි. ඉතුරු අඩියටත් වැල් කෑල්ලක් හරි කප කෑල්ලක් හරි එකතු කළම වතුර ගන්නවොත් මිසක ළඟ උස්සන්න බෑනේ නේද? ඒ වගේ මේ ධර්මයේ තියෙනවා අර්ථය සිහුම් කළා ඕනෑට වඩා සිහුම් කරන්න බැරි මට්ටම. ළඟ උස්සන්න බෑ ඒක. එතකොට අපිට නොතේරුණා කියලා ඒක ලෝකෝත්තර දර්ශනේ අපිට තේරෙන මට්ටමට ලිහින් කළොත් අපි මෝඩයි නම් ඒ දර්ශනේ මෝඩ දර්ශනයක් කියලා කිය ඉබේම. ඒ අපි මෝඩයි අපිට නුවණ නැහැ අපිට තේරෙන මට්ටමට ගන්නකොට ඉබේම අර්ග මෝඩ වෙලා නැද්ද? මෝඩනේ නම් විඳ උත්සන්න බෑ වගේ මේ ධර්මයේ ලිහින් කළා එක මට්ටමක් දෙන ඒකෙන් එහාට ලිහින් කරන්න බෑ. තව කඹ කෑල්ලක් හොයලා ගැට ගහලා වතුර ගන්න වෙනවා වගේ ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒක තේරෙන මට්ටමට මනසම හදාගෙන ඒක ඔරොත්තු දෙන මට්ටමට ගන්න විතරයි. ධර්මය ලිහිල් කරනවා කියන එකේ එක්තරා මට්ටමක් තමයි පුළුවන්. ඉතින් මම දන්නේ මෙහෙම එකක් තියෙනවා. මම කියන්නේ මම සියල්ලම දන්නවා සියල්ලම හැකේ කියලා. මම දක්ෂ මෙච්චරයි මේ මේට වඩා මම අදක්ෂයි. වාගේ අදක්ෂකමක් වෙන්නේ නැති. නමුත් මට හිතෙනවා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේට වඩා මට සිල්පු උපමා උපමෙය කියලා දීමේ හැකියාව තියෙනවා නම් අපිට තේරුම් ගැනීම හැකියාව මේට වඩා ඇත්තටම එනවා. ඉතින් සමහර විටක තව සිහිය නුවණ දිනනකොට අපිටත් අනාගත සමාහිත මේට වඩා සියුම් උපමා වලින් පෙන්න ගන්න පුළුවන් වෙයි නම් අද තියෙන හැකියාව උච්චාරයි. ඉතින් මේට වඩා සියුම් කිරීමේ හැකියාවක් නම් නැහැ. තේරෙන මට්ටමයි මම කියලා දීලා තියෙනවා. අර කාරණාවත් මතක තියාගත යුතුයි. ලෝකෝත්තර දර්ශනය කියන එක පැත්තෙන් ගත්තාම ඕනෑට වඩා සියුම් කරන්න බෑ. ඒක එක්කරා මට්ටමකට පෙන්වන්න පුළුවන්. එතනින් පස්සේ ඒක නොපෙනෙනව නම් අපි පැත්තයි හදා ගන්න තියෙන්නේ කියන කාරණාව තේරුම් ගත්ත හැකි. මම මේ පන්සලේ ඉන්නේ කිව්ව මට කුටි කරන්නත් හිතන්නේ ඒක නිසා ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒක අනවශ්‍ය වාස්තුකාවක් නිසා ඒක පැත්තකට වෙලාම
සාමූහික වශයෙන් අකල් මරණයට බෙදවීමට හේතු වන අකුසල කර්ම මොනවාද? උදාහරණයක් ලෙස ගුවන් යාන අනතුරකින් හෝ සුනාමිය සියල්ලන්ටම එකම මරණයකට පත්වන්නේ ඒ සියලු අය එකට එකම විදිහට පෙර ආත්මික අකුසල කර්ම කළ නිසාද?
ඇත්තටම බොහෝ විටක එහෙම වෙන්න පුළුවන්. සාමූහික වශයෙන් මේ යනන ගුවන් යාන අනතුරකින් සුනාමි වගේ එකකින් එකට නියනවා නම් එක අකුසල කර්මයක් කට සම්බන්ධ වෙලා යුද්ධයකට හෝ තව කෙනෙක්ව මරන්න හෝ අර කතාවක් වෙන්නන්නේ හත්තාලෝක යක්ෂයාට පිටි වෙලා ගොඩා දෙනෙක් මරුවානේ. අන්තිම රාජකුමාරයා අබ්බේ රාජකුමාරයා විතරයි ඉතුරුනේ. අබ්බේ රජනේ හත්තාලෝක කුමාරයා විතරයි ඉතුරුනේ හත්තාලෝක ජීවිතේකනේ. එතකොට පෙන්වන එකට දිමි ගොඩක් වෙලා ගැරන්ඩියෙක්ව සම්පූර්ණ මරණකම් එකතු වෙලා කෑවා.
එක දිනයක ඉඳන් අන්තිමට ගිහිල්ලා ෆොට ගහලා කන්නතු ආවා. ඒ අතරේ හත්තාලෝක කුමාරයා අනිත් කොට මැරෙන්නුනා. මේ ඉතින් අර කරපු දෙයට ඉතින් ඒ වගේ පොඩි කරන කුසල කර්ම වෙන්න පුළුවන්. සමහර විටක ඉතාමත්ම බලගතු අකුසල කර්ම කරපු එක්කෙනෙක් ඒක හිදියා වෙන්න පුළුවන්. අවදේශය එයා නිසා නැරෙන්නුනා වෙන්නත් පුළුවන්. එහෙමත් වෙන අවස්ථාවක් තියෙනවා. ඕකේ මානිපත්තක් තියෙනවා. ඔක්කොම අකුසල ධර්ම කරපු අය නමුත් බලවත් කුසල ධර්ම කරන එක්කෙනෙක් නිසා අනිත් අය බේරෙන්න අවචා බේරෙන්න පුළුවන්කම තියෙන අවස්ථා තියෙනවා. ඔක්කොම කර්ම කරපු නිසාමත් නැරෙන්නත් පුළුවන්. නමුත් ඔය අතර වෙනස්කමක් සමහර විට වෙන්නත් පුළුවන්. ඒවට කතාවක් තියෙනවා. කාන්තාර එහෙම අතරමං වෙලා මැරෙන්න ඔක්කොම මැරෙන්න ගියාම එතන හිටපු ඒ රජ කුමාරවරුන්ගේ කොණ්ඩ කපන කර්ණවෑනි මියා නිසා රජ කුමාරවරු සිටු කුමාරවරු දෙච්ච කතාවක් වෙනනවා. මේ වගේ එක්කෙනෙක් නිසා අනිත්ට ජීවිතය ලැබුණා කියලා හිතාගන්න මෙයාට කියලා හොඳට සලකන්න කියලා මෙයා නිසා පින් කරපු කෙනෙක් නිසා වෙරිච්චයක් තියෙනවා. ඒ නිසා ඒක ඉතින් දෙපැත්ත මෙතන සාපාදී.
ඒක සාමාන්‍ය ප්‍රශ්නයක් තියෙනවා. හරි. ධර්ම ශ්‍රවණය කිරීමේ කිසියම් කාර්යයක් කරමින් වැඩක් කරන අතරතුරක දුම් වේක ගමන් කරමින් හෝ ශ්‍රවණය කිරීම සුදුසු ප්‍රයාවක්ද? ඒ නිතුම සම්බුද්ධ දේශනාවක් අද්දවතියි.
ඒ කියන්නේ වැඩක් කරනකොට හෝ ගමනක් යනකොට හෝ බණ අහන්න හොඳයිද? ඒක බුද්ධ දේශනාවට අගෞරවයක්ද කියලා. ඇත්තටම එහෙම නැහැ. අපිට නොකරන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ තල්කම තමයි. ගෞරවයෙන්ම බුද්ධ දේශනාවට කරන එකක් තමයි මොකද්ද? වැඩක් කරද්දි හෝ වාහනේ කියනෝ නම් පුළුවන් තරම් ධර්මක් අහමින් හෝ ධර්මක් හිත හිතා යන්න කියන එකමයි මේ කියන්නේ. ඒක නොකරන එකේ දොරදී නොකරන එකමයි අගෞරවය. ඉතින් මේක කිරීම බොහොම ශ්‍රේෂ්ඨම දෙයක්. සමහර බුදුගුණ හිතන්නේ ටොයිලට් එකට එහෙම කියලා මේ වගේ අපිරිසිදුකමකට ඇවිල්ලා හිතන්න හොඳ නැහැ කියලා. එහෙම වුණොත් ඒ අසුචි ටික තියෙන කය දරාගෙන කවදාවත් බුදුගුණ වඩන්න බැරි වෙයි. කයේ තියෙන ටික එළියට දාන්න තැන දැන් පෙන්නනවා. එළියේ තියෙන ටික දැන් ඇත්තටම පිරිසිදු වාතයවත් ඇසුරු කරගන්න තියෙන්නේ. කයේ තියෙන ටික අසුචි අසුචි ගුඩේ මොළු තියෙන්නේ. එහෙම ගත්තහම බුදුගුණ හිතන්න කෙනෙක් ඉතුරු වෙයිද? ඒක කයේ කියන එකේම කයේ ස්වභාවය. ටොයිලට් එකකට ගියහම තවත් හොඳට ඕගොල්ලන්ට අසුභානුසතිය එහෙම වඩන්න පුළුවන් නෝනි. මේ තරම් අසුභෝ දුර්ගන්ධු අප්‍රසන්නෝ කයක් නේද මේ පරිහරණය කරන්න කියලා. එහෙම නැතිනම් බුදුගුණ අසුභය මරණේ ඕන කමටහනක් හිතන්න. ඒකෙදි ප්‍රශ්නයක් නැහැ. එහෙම කිසිම ගැටලුවක් නැහැ. අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. කුසලයක් නෙවෙයි. දැන් මේ හතරයි ඉඳලානේ. ওই ටික හිත ඉතුරු කරමු. මේ දැන් දෙකක් අපි කතා කළානේ. දෙකක් නේද? ඒකම කමක් නැහැ. අපි ටිකක් භාවනා කරන්න හුරු වෙමු. ඊට පස්සේ මම ආපහු එන්නම්. 4:45 ඉඳන් සිටි දෙන්න සංකරන්න. මොකද ඇත්තටම බණ අහනෝ වගේම අහන දේවල් ධාරණය වෙන්න හිතක් ටික 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 වඩන්න ඕනේ. මම ගිසරේ පින්නේ කම්මල්කාරයේ යකඩ රක් කර කර තවනවා. ඒ කියන්නේ රත් කර කර තලනවා, තලමින් රත් කරනවා වගේ වැඩක්. සමතකමට අහනකින් හිත වැඩ බණ දහන් අහනවා, බණ දහන් හිතනවා කියන එක කරන්න ඕනේ. බණ දහන් අහලා හිතලා ආයෙත් හිත වැඩන්න ඕනේ. මාරු මාරුට මාරු මාරුට